2011 වසරේ ඉකොලොස්සිනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. කරුණුකාරණා ඉගෙන ගත්ත පින්නතුන් සිටින්නේ. මං ඉගෙන ගත්තේ නැති පිරිසකට නෙමෙයි කියන්නේ, දහම් පාසලෙන් රේඩියෝ එකෙන් බණ පොතෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. පටිච්ච සමුප්පාද ඉගෙන ගත්තා නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගත්තා, චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තා. මෙහිම දැනුමක් තියෙන පිරිසකට මේ කතා කරා. එතකොට අපි තවත් බුද්ධිකරණය කරනවා නෙමෙයි, මේ අවස්ථාවේදී දේශනාව තුළම සාකච්ඡාව තුළම ප්‍රායෝගිකකරණය කරනවා. බුද්ධිකරණය කරනවා නෙමෙයි, බුද්ධිකරණය කරනවා කියන්නේ තැම්පත් කරගන්නවානේ, විභාගයකට ලියන්න වගේ කරුණු තැම්පත් කරගන්නවා. ඒකට කියන්නේ බුද්ධිකරණය කියලා. දැන් මෙතන බුද්ධිකරණය නෙමෙයි, විදර්ශනා කරනවා. එතකොට දැනුමක් හැටියට ගන්නවා නෙමෙයි, විමසා බලනවා. කුමක්ද? පිටෙන් එක බෝලයක් නැති වෙච්ච ළමේ බැද්ද පෙරලා බෝලේ හොයනවා. කැලෑව පෙරලා බෝලේ හොයනවා නැති වෙච්ච එක. ඒ වගේ අපිත් හොයනවා. මොනවද හොයන්නේ? ඕ, නිර්වාණය. නිර්වාණ ධර්මය අපි සොයනවා. කොහෙද, කොතනද, කොයි විදිහටද තියෙන්නේ කියලා. ඇයි අපි හොයන්නේ? හැංගෙන්න. මාරය පස්සෙන් එනෝ ජාති ජරා ව්‍යාධි මරණ සංසාර දුක් සතරාපා දුක් බය පස්සෙන් එනවා. එන්නේ නැද්ද පස්සෙන්? එනවා. එයාට බයේ අපි හැංගෙන්න හොයනවා. ඒවට බය වෙන්න ඕනේ නැහැ, ඒවට මුහුණ දෙන්න ඕන කියලා කෙනෙක් කියනවා වෙන්න පුළුවන්. ඒ මෝඩ අය. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් හරි පස්සෙන් එනකොට දුවනකොට ඇයි මොකද බයද, පිස්සු බල්ලන්ට බයද දුවන්නේ කියලා. ඔව්, බයයි. අපි පිස්සු බල්ලන්ට බයයි, අමනුෂ්‍යයන්ට බයයි, තිරිසන් සතුන්ට බයයි, මිනිස්සු වශයෙන් ඉන්න තිරිසන්නුන්ට බයයි නේද? ඒවලගේ අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ, පරිසං වෙලා ඉන්න ඕනේ. එතකොට බය විය යුතු කාරණාවලට කෙනෙක්ගේ ජීවිතේ බය තියෙන්න ඕන. බය නොවිය යුතු කාරණාවලට නිර්භයත්වය තියෙන්න ඕන. ඒ නිසා අපි බය විය යුතු කාරණා තමයි සතර අපායට බය වෙන්න ඕන. දුගතියට බය වෙන්න ඕන. තිරසනෙක් වෙලා උපදින්න, ප්‍රේතෙක් වෙලා උපදින්න, නිරසතෙක් වෙලා උපදින්න අපි බයයි. අපි කැමති උතුම් මිනිසෙක්ම වෙලා උපදින්න, එහෙම නැත්නම් සුගතිගාමි ආත්ම භාවවල් ලබන්න කැමති. ගොඩාක් අය දිව්‍ය ලෝකෙ කිව්වහම කැමති නෑ. මොකද අර කියනවනේ එක දිව්‍ය කුමාරයෙකුට දෙවගණන් 500ක් විතර ඉන්නවා කියලා. එතකොට හිතනවා ඒක හරි නරක දැනක් වෙන්නේ නැති කියලා. ඉතින් නරක දැනක් නෙමෙයි, දිව්‍ය ලෝකේ කසාද බඳින්නේ නෑනේ. ඔබ පාතිකයි මානසික ශරීරය. ඒක හරියට මං උපමා කරන්නේ ලස්සන හීනයක් දකිනා වගේ වැඩක්. සූක්ෂම ශරීරයක් නේ තියෙන, ඝනත්වයේ ශරීරයක් නෑ, සූක්ෂම ශරීරය. කෙලෙස් අල්පයි. පොඩි දරුවන්ගේ වගේ හිත. පොඩි දරුවන්ගේ වගේ හිත, කෙලෙස් අල්ප හිතකට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. පොඩි දරුවන්ගේ හිතේ නෑනේ ලොකු ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන, ඊර්ෂියා, යටිඋගුල්, නූල්ලැදින්, දියටින් ඉන්ද්‍ර ගැනීම මුකුත්ම නෑ. ලොකු වුණාම තමයි ඔය තියෙන්නේ. ඈ ඈ ඔක්කොම දිනන්නේ ඒ කට්ටිය භයානකයි. ඒ නිසා පොඩි දරුවෙක්ගේ හිත ගන්නට සෞම්‍ය කරගන්න පුළුවන් නම් එයාට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. කොයි ආගමේ හිටියත් ඒක සග්ග සම්පatti, ස්වර්ග මොක්ෂ කියන මොක්ෂය කියන්නේ නිවනට. ස්වර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝකවලට කියන්න පුළුවන්. එතකොට චේතනාව අනුව එතකොට තමන් දිහා බලාගෙන ඉන්නේ වෙන දෙවියෙක් නෙමෙයි, තමන්ගෙම සිහිය. තමන්ගෙම හිත තවන්න පේන ඕන කෙනෙකුට පේනවා. තමාගේ අත්ලේ රැඳෙන්නේ මොන වර්ණයක්ද, මොන භාණ්ඩයක්ද, ගොරෝසු දෙයක්ද, සිලුඳු දෙයක්ද කියලා මේ අතට දැනගන්න පුළුවන්ද බැරිද? මේකේ අඟුරක් තිබ්බොත් මට තේරෙනවා මේ අඟුරක්. මේ අයිස් කැටයක්. මේ තියෙන්නේ සිලින්දුරෙද්ද, මේ තියෙන ගුරුසු එකක් කියලා හොඳට අඳුනනවා. ඔය වගේම අඳුන ගන්න බැරිද හිතට? පැහැදිලිවම පුළුවන්. කෙනෙක් කියනවා නම් බෑ කියලා බොරු. පැහැදිලිවම පුළුවන් දැන් මගේ හිතට ඇවිල්ලා තියෙන්නේ සීතල දෙයක්. මේ දැන් හිතට ඇවිල්ලා තියෙන්නේ රස්නි දෙයක් කියලා හිතාගන්නම පුළුවන්. රස්නි දේ පාපයි, සිසිල් දේ පිනයි. දැන් එතකොට සිසිල් දේ රස්නි දේ තෝරගන්න උවමනා කරන්නේ තමන්ට හිත පිණිස, අනුන්ට හිත පිණිස පවතින ඕනම දෙයක් සිසිල් දෙයක් වෙනවා, යහපත් දෙයක් වෙනවා. ඒක වර්තමානයේට වගේම අනාගතයටත් ඒ හොඳ පවතිනවා නම් ඒක හොඳ කර්මයක්. නරකදී තමන්ට අහිත පිණිස, අනුන්ට අහිත පිණිස පවතිනවා. ඒ වගේම අනාගතේ සිහි කරලා බැලුවහම ඒ ගැන එක නරකකට වැටෙනවා නම් අනාගතයේදී හරි ඒක නරකකට පෙරලෙනවා නම් ඒකත් හොඳ කාරණයක් නෙමෙයි කියලා කල්පනා කරන්න ඕන. දැන් ඉන්නේ මේ ලෝකේ තියෙන විශාලම නදිය මිනිසයා. තණ්හාවනේ. තණ්හාවේ ප්‍රතිමූර්තිය තමයි මිනිසයා. මිනිස් ශරීරය ඇවිදින සාගර. ඇයි ඇවිදින සාගර කියලා මිනිස්සුන්ට කියන්නේ මම? නොසෑහෙන භවින් යුක්තයි. නොසෑහෙන භවින් යුක්තයි. ඔය ඕනම දුවන දුවගෙන යන කෙනෙක් ගහන ඔයා සෑහෙන්නේ මොන තත්ත්වයට ආවොත්ද කියලා නෑ, ඉලක්කයක් නෑ. ඒ දෙත් ලැබුණොත් ඔව් තව ලබන්න. ඒ දෙත් ලැබුණොත් තවත් ලබන්න. රජකම ලැබුණු තවත් ලබන්න. ඒ නිසා ඇවිදින සාගර නත්ති තණ්හා සමා නදී. ඇවිදින සාගර තමයි මිනිස්සු. දැන් මේ පින්නතුන් එහෙම නෙමෙයිනේ. අපි එහෙම නෙමෙයිනේ නේද? අපි ඒවා තේරුම් අරගෙන ක්‍රියා කරන්න. ඇයි අපි එහෙම තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන? එතකොට තමයි හිතේ රැඳෙන පරම ධනය. මොකද්ද පරම ධනය? සන්තුට්ටි පරමං ධනං. සන්තුට්ටි පරමං ධනං. දැන් අපි කිව්වේ නැහැ කම්මැලි වෙන්න, වැඩ නොකර ඉන්න, ගමනක් යන්න එපා කියලා කිව්වේ නැහැනේ අපි. අපි කිව්ව ක්‍රමයට සංයමයක් ඇති වුණොත් අනුම් පෙරලගෙන යන එක නැති වෙනවා. දැන් පාරේ ගමන් කරනවා නම් කෙනෙකුට ඕන නම් පුළුවන් අනිත් වාහනවලට කරදර කරගෙන පෙරලගෙන නීති කඩාගෙන යන්න පුළුවන්. එහෙම ගියාම ඒක ගමනක් නෙමෙයි, ඒක ආධාර්මිෂ්ඨ ගමනක් වෙනවා. එතකොට අපි දහමේදී කියන්නේ ඔබේ ආර්ථික සමාජික ගමන යන්න එපා කියන එක නෙමෙයි. ඒක බොහොම විනයානුකූලව ක්‍රමානුකූලව පිළිවෙලකට යන්න. ඒකයි ක්‍රමේ, නීතියානුකූලව පිළිවෙලකට ඉස්සරහට විනයානුකූලව ඒ ගමන් කරන්න. එතකොට ඒ ගමන සාර්ථක නිවැරදි ගමනක් බවට පත් වෙනවා කියන එකයි මේ පැහැදිලි කරලා දුන්නේ. දැන් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන නිවන. මේ හැම කෙනෙක්ම දැන් අර මුලදී සඳහන් කළා වගේ නැති වෙච්ච බෝලේ හොයන ළමයා වගේ හොයනවා. නැගෙනහිර දිශාවේ හොයනවා, බටහිර දිශාවේ හොයනවා, උතුරු දිශාවේ, දකුණු දිශාවේ හොයනවා. දැන් කොහෙද තියෙන්නේ නිවන? තමන් ළඟනේ, තමන්නේ පිට්ටනිය. නිවන නැමැති බෝලේ දැන් තමන් ළඟ නැති වෙලා තියෙන. ඉතින් මං කවුද මෙතන? මම මේක දිහා බලාගෙන ඉන්න පොඩි උපදේශකෙක් විතරයි. මම කියනවා අන්න බලන්න මේ හිතේ මේ කොටස මේ පැත්තේ බලන්න. නැගෙනහිර දිශාව පොඩ්ඩක් බලන්න. ඔන්න ওই පැත්තට තමයි බෝලේ වැටුනේ. අර පැත්තක ඉඳන් එක්කෙනෙක් බලාගෙන හිටියා, දැක්කා බෝලේ වැටිච්ච දිහා. ඉතින් අර ළමයින්ට කියනවා බලන්න පොඩ්ඩක් එන්න මේ පැත්තට වෙන්න කියලා කියනවා. ඒ වගේ දැන් අපිත් ඔබේ හිතේ අපි පැත්තක් කියලා දෙනවා. ඒ පැත්ත කියලා දුන්නට පස්සේ ඔබ මොකද කරන්න ඕන? ඒ පැත්ත බලන්න ඕන. ඒ පැත්ත බලන්න ඕන. කොහෙද බලන්න තියෙන්නේ? ඔබේ හිතේ ඔබට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඔබ අවධානය යොමු නොකරන පැත්තක් තියෙනවා. මොකද්ද ඒ පැත්ත? මේ මොහොතේ අවදි කරගන්න ඕන ප්‍රඥා ඇස. සමහර අයගේ ඉස්සර ඇස් දෙක පත්තු වෙලා තිබ්බට, ඇරිලා තිබ්බට ප්‍රඥා හැපුදි තාම. එයා නැගිටව ගන්න ඕන, කූද්දලා ගන්න ඕන එයාව. ඇස් දෙක පියාගෙන හිටියත් කවන්නේ ප්‍රඥා හැ අරගෙන. පිටස් දෙක අරගෙන හිටියත් වැඩක් නැහැ, ප්‍රඥා හැම බුදියගෙන ඉන්නවා. දැන් මෙතන ඒක සමහර අය එහෙම ඉන්නවා කියලා මට පේනවා. සමහර අය උනන්දුවෙන් වැඩ, හොඳටම ක්‍රියාශීලී වැඩ හොයනවා මොකද්ද කියන්න කියලා ඒ මොහොතේම විදර්ශනාවට ලක් කරනවා. තමන්ට හිතෙන්නේ තමන්ට හිතෙන විදියට තමන් කල්පනා කරලා බලන්න. තමන්ගේ අවධානය යොමු නොවන පැත්ත තමන්ගේ හිතේ මොන පැත්තද, මොන කොටසද? ටික වේලාවක් ඇස් දෙක පියාගෙන නිහඬව තමන්ම විදර්ශනා කරලා උත්තර හදාගන්න ඕනේ. මං විමසා බලනවා හැම කෙනෙක්ගෙම හොඳ උත්තර අවශ්‍යයි. අනිත් තියෙන ගැටලු ප්‍රශ්න ඒව කල්පනා කරන්න වැඩසටහනින් ඉවර වුණාට පස්සේ මේ භාවනා විදර්ශනා කරන කාලය කියලා ඔක්කොම ඔළුවෙන් පැත්තකින් තියන අර බෑග් වල පැත්තකින් තිබ්බා වගේ. බෑග් වල පැත්තකින් තියලා භාවනා කරන්න ආවනේ. ඒ වගේම ඔළුවේ තියෙන වෙන වෙන දේවල් පැත්තකින් තියන්නේ ඒව ගන්න වැඩසටහන අවසන් වුණාට පස්සේ. පැත්තකින් තියලා තමන් හිතන්නේ, ඔබ සිතන්නේ, ඔබේ සිතේ ඔබ වැඩි අවධානය අඩුවෙන්ම යොමු වෙන පැත්ත කොයි කොටසද, මොන පැත්තද කියලා බලන්න. පෙර දහම් කරුණුත් ඕනනම් අපි දේශනා කරපු ඒවත් අවදි කරගෙනම බලන්න. හොඳයි, සාදු සාදු සාදු. හොඳයි, අපි සාකච්ඡාවට බඳුන් කරගමු. මේ කාර්යය අපහසු කාර්යයක්. මෙනෙහි කරන එක, සොයන බලන එක, අර මිහිරට ශබ්දේ රසයට බනහගෙන ඉන්නා වගේ, කපි බනහගෙන ඉන්නා වගේ, බෝධි පූජා අහගෙන ඉන්නා වගේ, කියන කියන වාක්‍ය කියව කියවා ඉන්නා වගේ ලෙහෙසි වැඩක් නෙමෙයි. කුඹුරට බැහැලා වැඩ කරන ගොවියෙක් වගේ වෙන්න ඕන. يعني පිටින් ඉඳගෙන නම් කුඹුරු කරන්නේ මෙහෙමයි කියන්න පුළුවන්. ධනිස්සන් ළඟට මඩේ එරෙනකොට තමයි අයියෝ මෙහෙම දුක් විඳලාද මේ අපි බත් කන්නේ කියලා හිතෙනවා. එරෙලා නැහැ නේමනේ. බෙලේ බැහැලා නැහැද නේ? මන්නම් ඇරලා තියෙනවා බෙල්ල ළඟට විතර. ඒ නිසා කුඹුරු වල ඇවිදලා කියලා තියෙන නිසා ඒ වගේ තමයි ඔයත් වගේ මේ මහන්සිය. දැන් බලන්න, කියමු බලන්න, මොන පැත්තද අපේ අවධානය යොමු නොවනම පැත්ත? මෑණියෝ කියන්න බලන්න. ඔය මෑණියෝ කියන්න බලන්න. ඩගල හිතන දේ කියන්න ඕන. ඔව්. නොපෙනෙන පැත්ත මං හැවේ අවධානය යොමු නොවන පැත්ත. ඔය මෑණියෝ මොකද, අපි මෑණියෝ කියන්නේ මොකද? අපේ අනිත් මෑණියෝ ඇත්තට අවධානය යොමු වෙනවා. මෑණියන් පෙදෙසේ මෑණියන් මොකද කියන්නේ? සාමාන්‍යයෙන් අපේ අවධානය යොමු නොවන පැත්ත. තේරෙනවා? අනිත් මෑණියන්ට කියන්න පුළුවන්. හා? පැත්තට අවධානය යොමු වෙනාට. අනිත් අපේ මෑණියෝ, අය මෑණියෝ දැනුයි පැමිණි. කොයි පැත්තටද අපේ අවධානය යොමු නොවෙනව පැත්ත? අවධානය යොමු නොවෙන්නෙම නැත්තේ පේන්නේ නැති පැත්තට. අවධානය යොමු වෙන්නේ නැහැනේ පේන්නේ නැති පැත්තට. කනට වුණත් පේනවා, නහයටත් ඒකටත් කියන්න පුළුවන් පේනවා කියලා. දිවටත් පේනවා, ගතටත් පේනවා, ඇහැටත් පේනවා. ඇහැට පේන්නේ වර්ණ රූප. කනට පේන්නේ ශබ්ද රූප. නායට පේන්නේ ගන්ධ රූප. දිවට පේන්නේ රස රූප. දතර දැනෙන්නේ ස්පර්ශ රූප දැනෙනවා. මනසට දැනෙනවා සංවේදනා. සංවේදනා දැනෙනවා. කාය විඥාණයටත් ඒක තියෙනවා. මනෝ විඥාණයටත් ඒක තියෙනවා. ඒකනේ මිනිස්සුන්ට චිත්ත වේදනාව පහළ වෙන්නේ. කාය වේදනාවට අමතරව තියෙන ප්‍රශ්නයක් තමයි අපිට චිත්ත වේදනාව. දැන් නිවන් දැකීමෙන් අපේ නැති වෙන්නේ කාය වේදනාද චිත්ත වේදනාද? චිත්ත වේදනා තමයි නැති වෙන්නේ. ජීවිතේ බැලුවාම කාය වේදනාද වැඩි චිත්ත වේදනාද? චිත්ත වේදනා තමයි වැඩි. හිතේ තියෙන ස්වභාවය තමයි හරි පුදුම. හිතේ තියෙන ස්වභාවයට තමයි මේ ඔක්කොම හිත හදාගන්න තමයි කරන්නේ. හිත හදාගන්නම තමයි කරන්නේ. කෙනෙක් ළඟ තිබුණොත් මාන්න උද්දච්චකමක් එහෙමයි. ඉතින් අපි තරුණ කාලේ එහෙමයි. ඇඳුමක් ඇඳගෙන යද්දී හරි බයයි මේක කොහෙන් හරි අදක් ඇද්ද කියලා. නේද? හරි බයයි මේක අදක් ඇද්ද කියලා. මෙහෙම ඇවිදගෙන යනකොට මං ගැන මොනව හිතනවද දන්නේ නැහැ. ලස්සනයි කියලා හිතනවද දන්නේ නැහැ. කැතේ කියලා හිතනවද දන්නේත් නැහැ. මේ යන විදිය හොඳයි කියලා හිතනවද දන්නේත් නැහැ. උබතෝ කෝටික ප්‍රශ්න මිනිස්සුන්ට දීන්නේ. සිරප්පු දෙකක් දැම්මත් එහෙමයි. මේ සිරප්පු දෙක මගදී කැඩේද දන්නේ නැහැ. කැඩුනොත් එම හරි ලැජ්ජාව. මේක හොඳයිද දන්නේත් නැහැ. ගැළපෙනවද දන්නේත් නැහැ. මොනව හිතන මහා ප්‍රශ්න. ඉතින් අපි එක එක විදියට සමාජයේ හිතනවා. අර தත්තට ගියා නම් හරි මේ தත්තට ගියා නම් හරි කියලා ਉਹ හදා ගන්න හදනවා. හොඳයි නොපෙනෙන පැත්ත කොයි පැත්තද? ඔව් ලෝකෝත්තර පැත්ත පේන්නේ නැහනේ. පේන්නේ නැති හින්දම තමයි ඒකට වචනයකින් කිව්වා ලෝකෝත්තර. පේන්නේ නැති හින්දම ඒකට වචනයක් කිව්වා ලෝකෝත්තර. ලෝකීයනම් ලෞකික කියන්නේ ලෝකීය කියන එකනේ. ලෞකික නම් පේනෝ. ලෞකිකයි කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හයට ගෝචර වන අනිත් හය. ඉන්ද්‍රියන් හයයි ගෝචර වන හයයි. ඕක තමයි ලෝකය. වෙන ලෝකයක් නැහැ. ඉන්ද්‍රියන් හයයි ගෝචර වෙන හයයි. ඇස කිව්වහම රූප, කන කිව්වහම ශබ්ද, ගෝචර වන ධර්මය. දිව කිව්වහම රස, ගත කිව්වහම නාසය කිව්වහම ගඳ සුවඳ, ගත කිව්වහම ස්පර්ශ, හිත කිව්වහම සිතුවිලි ධර්මතා. එතකොට මේ හයෙන් නිදහස් වෙලා ඉන්න කෙනෙකුට ඇත්තටම දුකක් තියනවද? ඇත්තටම දුකක් නැහැනේ. ඔය හයෙන්නේ දුක් ටික දෙන්නේ ඔක්කොම රස දෙන්නේ. ඔය හයෙන් ඉවත් වෙච්ච කෙනාට කිසිම දුකක් නැහැ. ඔය හය ඇතුලේ තමයි ස්ත්‍රී පුරුෂ කෙනා ඉන්නේ. නැද්ද? ඔව්. ඔය හය ඇතුලේ තමයි මේ මගේ කියන හැම දෙයක්ම තියෙන්නේ. ඔය හයෙන් ඉවත් වෙච්ච කෙනාට ස්ත්‍රී පුරුෂ කෙනෙකුත් නැහැ. මම මගේ කියලා කෙනෙකුත් නැහැ. ඔන්න ඕකයි හොයාගන්න ඕන. ඕකයි ඥාන දර්ශනයට වඩමවා ගන්න ඕන. වෙන දෙයක් නැහැ. මොහොතකට මනස තුලම ඇති කරගන්න සමාධියකට වඩා ගැඹුරු දෙයක් තමයි අපි කියන්නේ. එතකොට මේක අවබෝධ වෙන්නේ කොහොමද? මේ ධර්මයට හිත යොමු කිරීමෙන්. මේ ධර්මයට සිත යොමු කිරීමෙන්, බැලීමෙන්, විදර්ශනා කිරීමෙන් තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ සමයේදී සියලු දෙනාම නිවන් දැක්කේ බණහද්දී. මේ දැන්නේ කියන්නේ මේ කැලවල් වල යන්නයි, ගුහාවල් වල රින්ගන්න කියලා යන්නේ කියලා කියන්නේ දැන්නේ. බණහද්දී නිවන් දැක්කේ. කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ ඒකට බේරෙන්න කියන අයගොල්ලන්ට පාරමිතා තිබුණා. ඇයි අපිට පාරමිතා නැද්ද? අපිටත් පාරමිතා තියෙනවා. අපිටත් බලය තියෙනවා, ශක්තිය තියෙනවා. නිවන් දකින ක්‍රමය ඒක. නිවන් දකින ක්‍රමය ඒක. රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය කියනකොට ඒ රහතන් වහන්සේගේ ස්වභාවය යතහා මූත ඥානයෙන්ම දකිනවා. ditte dittamattam bhavissati, sute sutamattam bhavissati, dutuwa dutuwa pamanai, asuwa asuwa pamanai, ganda suwanda labuwa ganda suwanda labuwa pamanai, rasa labuwa rasa labuwa pamanai, sparsha danuna danuna pamanai. ඒ වගේම සිතවිලි හටගත්තා සිතවිලි හටගත්තා පමණයි කියලා කිව්වා එපමණයි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේකයි. රූප තිබුණාද නැද්ද දන්නේ නැත. ශබ්ද තිබුණා ශබ්දවල ස්වરૂප හොඳද නරකද දන්නේද නැත. ගන්ධ තිබුණා ගන්ධ හොඳද නරකද දන්නේ නැත. රස ලැබුණා රස හොඳ නරකද දන්නේ නැත. ස්පර්ශ ලැබුණා පහසුද අපහසුද දන්නේ නැත. සිතුවිලි ලැබුණා ඒවයි ස්වરૂපයක් දන්නේම නැත. ඒක හරියට උපමා කරන්නේ කළොත් නෙළුම් කොලේ දිය බිඳුව වගේ. නෙළුම් කොලේ වැටුණු දිය බිඳුව එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා. පෙරුණාට නෙළුම් කොලේට නෙමෙයි උරා ගන්නෙ. ඒ රහතන් වහන්සේගේ හිත. දැන් ඔයත් ඉන්නේ කොහෙද? ඔයත් නෙළුම් කොලයක් වගේද? එහෙම නැත්නම් ගෝනි පඩංගුවක් වගේද? ස්පොන්ජ් එක වගේද ගෙදර තියෙන? ඈ? ස්පොන්ජ් එක වගේ සෝස් කාලා උරා ගන්නවා නේ. එතකොට උරා ගන්නෑ කිසි දෙයක් බුදුවරු හතනස. ඇයි උරා ගන්න නැත්තේ? උරා ගන්න තියෙන්නේ දුක් මිස සතුටක් නැත. උරා ගන්නවා නම් මේ උරා ගන්න තියෙන්නේ ඔක්කොම දුක පමණයි. හැබැයි තින් දුක පෙන්වන්නේ මාර්යා මුලින් දුකයි කියලා නෙමෙයිනේ. දුක පෙන්වන්නේ සැපයි කියලා. ඒ නිසා පෙන්නවා කාම ධර්මයෝ සර්පයාගේ වලිගේ වගේ කියලා. වලිගේ ලස්සනයි. හැඩයි. අල්ලන්න හිතෙනවා. කෙළවරේ තමයි සර්පයාගේ දල තියෙන්නේ. ඊට පස්සේ කාම ධර්මයෝ කේජු කෑල්ලක් වගේ. විස්ස තැවුරුණු කේජු කෑල්ලක් වගේ පිටින් මීවි ප්‍රසන්නයි මනාපයි. කෑවොත් මලා. ඊළඟට කියනවා තවත් අර මුවාට මීපැණි තැවුරු තනකොළ වගේ. තනකොළවල මීපැණි තවරලා මුවන්ට ගන්න දුන්නාම නේද? ඒ සතා බොහොම ආසාවෙන් ගයි. රහකුත් තියෙනවනේ, මීපැණිත් තියෙනවනේ කනවා හොඳට. ඉතින් ආර ඒක රජ කෙනෙකුට වමනා වෙලා මේ පන පිටින්ම මේ මුවෙක් කොයි විදියට අල්ල ගන්න ඕනේ කියලා ওই විදියට අල්ලගෙන තියෙනවා. මීපැණි තවරු තනකොළ ටික ටික දීලා අරගෙන ආවා හීලෑ කරනවා. ඒ නිසා අපිට මේ තියෙන කාම ධර්මයෝ මේ ලෝකේ තියෙන ඕනම ධර්මතාවයක් පෙන්නන්නේ ප්‍රියයි මනාපයි කාන්තයි. දැන් ඉතින් එච්චර ලෙඩක් දුකක් ලොකුවට නැති හින්දා ඉතින් බයක් නැහැ. ඒ වුණාට කෙනෙක් දන්නවත් දන්නේ හරියට හොඳට ලෙඩ රෝගයක් ඇදිලා අසනීප තත්ත්වයක් වෙලා ස්පිරිතාලේ ඇඳකට වැටුනහම තියෙන මානසිකත්වය නේ. මරණයත් එක්ක ඔන්න මෙන්න කියලා හිතෙනකොට තීදි මානසිකත්වය හරි පුදුමයි. ඒක හරි පුදුමයි. මට මතකයි ඔය මටත් මේ උණක් හැදිලා මම ඔය රෝහලේක ඉද්දි වික්ෂු ඇඳේ ඉද්දි මම උළුවස්සේ ගහලා තියෙනවා අර මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදුරුවක් එක්ක තියෙන පොඩි වෙසක් කාඩ් එකක්. එහෙම වෙසක් කාඩ් තියෙනවනේ. එහෙම උළුවස්සේ ගහලා තියෙනවා. මට ඉතින් අර දර්ශනේ වෙනවා ඒක කෙලි මුළුහස්සේ. මහා විශාල බුද්ධ මන්දිරයකට වඩා අගයක් වටිනාකමක් ලස්සනක් මට අර වෙසක් කාඩ් එකේ පේන්න පටන් ගත්තා. දැන් මම අපි දැකලා තියෙන මහා බුද්ධ මන්දිරය දැකලා ඊට වඩා ලස්සනක් මට පේනවා මේකේ. ඇයි? මේ දැන් නෙමේ ඉස්සර. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඒ මොහොතේදී ඒ තියෙන මානසිකත්වයේ දැනෙන අගය. ඒ වගේ කෙනෙකුට ඔය ඇත්තෝ දැන් ඉතින් එක එක දේවල් වලින් මාන්නයෙන් ඉදිමිලා හිටියට ඇත්ත නෑනේ, ඔය ඇත්තෝ ළඟ මාන්නය තියෙනවා. ස්ත්‍රී මාන්නය තියෙනවා, පුරුෂයන්ට පුරුෂ මාන්නය තියෙනවා, ඊට පස්සේ ධනය තියෙනවා, ධනේ මාන්නය තියෙනවා, පුත්‍ර මාන්නය තියෙනවා, දරුවෝ ඉන්නවා නම් ඒ මාන්නය තියෙනවා. එහෙම ඉන්නේ අපි එක එක්කෙනාට අපේ මාන්නය පෙන්නගෙන ඉන්නේ. අරකට එහෙම කතා කරු, දන්නවද මං කවුද කියලා? අපේ අයිය හරිය වැඩ කරන්නේ, අපි මහත්තයා මේ වැඩ කරන්නේ නේද? ඇති නැති පොඩි පොඩියට මාන්නේ, පොඩි පොඩි අයට එක එක විදියට එක එක අයගේ මාන්නේ තියෙනවා. සමහර අය මාන්නේ පෙන්නන්නේ ගොඩාක් ලොකු හීලෑකම් පෙන්නලා, ඒ ධර්ම මාන්නේ. මං ගොඩාක් මිහිරි වචන කතා කරන කෙනෙක්, මං දැහැමි කෙනෙක් කියන මාන්නේ. ඒකිනුත් එන්න පුළුවන්, දැහැමි මාන්නයත් එන්න පුළුවන්. ඒක පිටින් කතා බහ කරන විදියෙන් එන යන විදියෙන් නෙමෙයි, මාන්නේ තියෙන හිතේ, මාන්නේ තියෙන හිතේ. ඇයි මාන්නයක් කෝණයක් තියෙන? මාන්නයක් කියන්නේ කෝණයක්, එහෙම නැත්නම් මාන්නයක් කියන්නේ දෘෂ්ටියක්. මාන්නේ කියලා කියන්නේ දෘෂ්ටියක්. එතකොට ඔය ඇත්ත සම්මාදිට්ඨික නැහැ. මොකක් හරි මාන්නයක් තියෙනවා නම් සම්මාදිට්ඨික නොවි, සම්මාදිට්ඨික නෙමෙයි. එතකොට මේ ලෝකෙ දිහා ඔය ඇත්ත බලන්න ඕන මොන මානෙන්ද? සම්මාදිට්ඨික මානෙන් තමයි බලන්න ඕන. සම්මාදිට්ඨික මානය කියලා කියන්නේ කොයි විදියටද ලෝකෙ පේන්නේ? සම්මාදිට්ඨික මානෙන් ලෝකෙ දිහා බැලුවාම කිසිම දෙයක් පේන්නේ නැහැ. දුටුවා දුටුව පමණයි. කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකක්වත්ම පේන්නේ නැහැ. වර්ණ පේන්නෙත් නෑ, හැඩ පේන්නෙත් නෑ. ඔව්, කිසිම දෙයක් පේන්නේ නෑ. ශබ්ද පේන්නෙත් නෑ, ගන්ධ පේන්නෙත් නෑ, රස පේන්නෙත් නෑ, දැනෙන දේවල් පේන්නෙත් නෑ, සිතුවිලි පේන්නෙත් නෑ. යාට චේතෝ විමුක්ති. ඒකට කියනවා චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ඝානේන සංවරෝ සාදු, සාදු දිව්වාය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු මනසාච සංවරෝ, සබ්බත්ත සංවරෝ සාදු, සබ්බ දුක්ඛා පබුඤ්ජතු. සියලු දෙයින් නිදහස් වුණා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් හයෙන් සංවර කළා කියලා කියන්නේ නිදහස. දැන් අපි අය හිතන්නේ සංවර කළා කියලා කියන්නේ දැන් මට අන්නාසි කන්න හිතුණා, ඕන්නේ මං කන්නේ කියලා හිතනවා. වතුර බොන්න ඕනේ කියලා හිතුණා, නෑ මම වතුර බොන්නේ නෑ. ඒක තෘෂ්ණාව නෙමෙයි, අවශ්‍යතාවයයි තෘෂ්ණාවයි හොඳට අඳුනගන්න. අවශ්‍යතාවයයි තෘෂ්ණාවයි කියන්නේ දෙක. එක එක්කෙනාගේ කැමැත්තවල් තියෙනවා, බඩ දිව පුරුදු වෙච්ච විදිවල් තියෙනවා. එයා අන්නාසි ගන්න කැමති, එයා අන්නාසි ගන්න කැමති නෑ. මෙයා රතු හාලේ බත් කන්න කැමති, මෙයා සුදු හාලේ බත් කන්න. ඒක තෘෂ්ණාව නෙමෙයි, ඒක ආරෙන් හැදිච්ච විදිය. සමහර ලාර ගමේ ඉන්න මිනිස්සු එයා පුරුදු වෙලා තියෙන රතු හාලට එයා ඒකට කන්න කැමති. දැන් මම ගමේ හාමුදුරු නිසා මාත් කැමති අර ගමේ ලෝලු ටික කන්න, වැටකොළුයි මේ ගොටු ගොලයි මුගුරු වෙන්නේ මයෝකයි ඈ මුන් ඇටයි, ඕවා තමයි මේ වල දන්න කැමති වෙන්නේ. ඉතින් මෙහි නගරයේ චෙක් කෙනෙක් නම් ඉතින් සුදු බන් ඩෙවල් අයවා මම කන්න කැමති ඇයිද? අපි ඉතින් ඒක පුරුදු වෙලා නැහැ. ඒක තෘෂ්ණාව නෙමෙයි, ඒක තණ්හාව නෙමෙයි. වතුර ටිකක් බොන්න උමනා, වතුර ටිකක් බොන එක ඒක තණ්හාව නෙමෙයි. ඒව තෘෂ්ණාව තණ්හාව නෙමෙයි. තණ්හාව තෘෂ්ණාව කියලා කියන්නේ මහා දෘෂ්ටිගත වෙච්ච බලවේගයකට තණ්හාව තෘෂ්ණාව කියලා කියන්නේ. හැබැයි ඒකටම උනත් තණ්හාව තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අවශ්‍යතාවයයි තෘෂ්ණාවයි. ඒක හේතු, ඒක හේතුව, ඕනම දෙයකට ලොකු කෑදරකම කියන කැටි වෙන්න කෙනෙකුට පුළුවන්. ඇයි එහෙම කෑදරකමක් ඇති වෙන්නේ ඕනම කෙනෙකුට? අවිද්‍යාව නිසා. තමන්ගේ රූපය ගැන රූපනන්දාට කෑදරකමක් ඇති වුණේ අවිද්‍යාව නිසා බුදුහාමුදුරන්ගේ කාලේ. ඒ කියන්නේ එයා හිතුවේ නෑ මේක වයසට යනවා, මේක මැරෙනවා, මේක ජරා ජීර්ණ වෙනවා කියලා හිතුවේ නෑ. ඒ නිසා මොකද රූපනන්දට පෙන්වුවේ? බුදුහාමුදුරුව ක්‍රමානුකූලව බණක් දේශනා කළා. මේ ශරීරය ක්‍රමානුකූලව වයසට ගිහිල්ලා දත් හැලිලා හම රැලි වටිලා හම ඇඟට ඇලිලා මේ හැරමිටියෙන් ගිහිල්ලා කෙනෙක් මේ යන විදිය බලාගෙන යනකොට එක පාරට අර රූපමානය නැති වෙනවා. රූපනන්ද කියලා කියන්නේ රූපය නිසා සතුටු අය. එහෙමයි ඉන්නවන්නේ සමාජයේ. අමාර ලස්සනක් නැහැ, ඒ වුණාට ලොකු සතුටක් ලැබුණා රූපේ නිසා තමයි ලස්සනයි කියලා හිතාගෙන ලබනවා. ඉතින් හැමෝම ලස්සනයි කමන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සුගොඩ පිරිසිදුව ලස්සනට ප්‍රසන්නව ඉන්න කාරණේට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, දර්ශනයක් වෙන්නේ නැහැ. දැන් මේ ඇත්තන්ට මොනවද තියෙන්නේ මාන දෘෂ්ටි? සමහර අයට තියෙනවා තමයි ඉගෙන ගත්ත මොනවා හරි ටිකක්. අතන කිව්වා හරිද, මෙතන කිව්වා හරිද, අර භාවනාව හරිද, මේ භාවනාව හරිද, අර භාවනාව හරිද, ඒක ලොකු ආරණ්‍යයකින් ඉගෙන ගත්තේ, මේ භාවනාව හරිද, මේක පොඩි ආරණ්‍යයකින් ඉගෙන ගත්තේ, අරහා මුදුරු වයසින් වැඩි, එයා උපාධිධාරී, මෙතන හා මුදුරු වයස අඩුයි, එයා කොහොමද දන්නේ? එහෙම තියෙන පස්ස තියෙනවා. ඒ කියන්නේ ඔළුව උඩ තියාගන්න අඹ ගෙඩි කාලා බලලා නෙමෙයි තියාගන්නේ, දෙන නිසා තියාගන්න. එහෙම තියාගන්න එපා. දිවක් තියෙන්නේ රස බලන්න, නුවණක් තියෙන්නේ හරි වැරදි තේරුම් ගන්න. නුවණින් හරි වැරදි තේරුම් ගන්න පුළුවන්. නුවණින් හරි වැරදි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඔය ඇත්තන්ට ඔළුව උඩ තියාගන්න කියන්නේ මොන අඹ ගෙඩියද? මොන අඹ ගෙඩියද ඔළුව උඩ තියාගන්නද? කාලවල බඹ ගෙඩිය, කාලවල බඹ ගෙඩිය නෙමෙයි, ඈ කන්න ලැබුණ බඹ ගෙඩියක් නෙමෙයි. තියෙන බඹ ගෙඩි ටිකයි කූඩේ විසි කරන්න. මොන බඹ ගෙඩියක්වත් තියාගන්න එපා ඔළුව උඩ. තියෙන බඹ ගෙඩි ටිකයි කූඩේ විසි කරන්න. මොනම අඹ ගෙඩියක්වත් තියාගන්න එපා ඔළුවේ. ඇයි? එතකොට සැහැල්ලුයිනේ, හොඳයිනේ. නා එතකොට හිතන්න පුළුවන් ආ එහෙනම් ගෙදරට එලා නිකන් ඉන්න තියෙන්නේ. නෑ එහෙම හිටියොත් අඹ ගෙඩි ටික ඔක්කොම තියෙනවා. ඔය ඔකෝටම වඩා ලොකු අඹ ගෙඩිය තමන්ට තමා. තමන්ට තමන් විතර ලොකු මේ බරක් නෑ. තමන්ට තමන් විතර ප්‍රශ්නයකුත් මිනිස්සුන්ට නෑ. වෙන කෙනෙක් තමන්ට ඇති කරන ප්‍රශ්නයට වඩා වැඩිම ප්‍රශ්න ඇති කරන්නේ තමන්ට තමන්. හැම මොහොතකම හැම දෙයකම අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව හේතුවෙන් සකස් වෙනවා. සංඛාර පත්‍ය විඥාන. ඒ සකස් වෙච්ච දැනුමක් තැන්පත් වෙනවා. විඥාන පත්‍ය නාම රූප. ඒ නාම රූප වශයෙන් බෙදෙනවා. නාම රූප කියලා කිව්වහම ඔය දැනට පොත්වල උගන්නන නාම රූප නම් නිරෝධ කරන්න බෑනේ. ජීවත් වෙලා ඉදී නිරෝධ කරන්න බෑ. පොත්වල කියන්නේ නාමයේ කියලා කියන්නේ හිතටයි කියන, රූපේ කියලා කියන්නේ ශරීරිටයි කියන. ඉතින් ඔක නිරෝධ කරන්න පුළුවන්ද ශරීරේ? ජීවත් වෙලා ඉදී බෑනේ ඒක කරන්න. ජීවත් වෙලා ඉදී නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙකක් තියෙන්නේ. මොකද්ද ජීවත් වෙලා ඉදී නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙක? මේ වස්තුවකට කියන නම. මේක මොකක්ද? රතු ලේස්සුව. රූපයක් තියෙන රතු පාටයි කියලා නමක් තියෙන ලේස්සුව කියලා. මම කියන්න බලන්න, නමක් නැති රූපයක් හරි රූපයක් නැති නමක් හරි මොකක් හරි එකක් කියන්න බලන්න. ඒ දෙකේ හරිය ඉස්සල්ලමට පෙන්වන්නකෝ නමක් නැති රූපයක් පෙන්වන්න මට. හොඳට කල්පනා කරලාද කිව්වේ? නමක් නැති රූපයක්. දැන් මේ කියන්නේ රූපයක්නේ. මේ වගේ ඒ වගේ මොකක් හරි නමක් නැති රූපයක්. ඔයාලා කියන්නේ හොඳට කල්පනා කරලාද කියන්නේ? එහෙම නැත්තං කියන්න බලන්න රූපයක් නැති නමක්. රූපයක් නැති නමක්. සුළඟට රූපයක් නැහැ. එතකොට ස්පර්ශ රූපය ඇති වෙනවානේ. දැනෙනවානේ. ඉතින් දැනෙනවානේ ඉන්ද්‍රිය විෂයයිනේ. රූප කියලා කියන්නේ ඒකට. දැනෙන ඕන දෙයකට. රූපයක් නැති නම. නිවන. නිවනට නමක් නැහැ. නිවනට ওই නමක් දාගෙන තිබ්බට නිර්වාණය කියලා නිවනට නමක් නැහැ. නමක් දෙන්න බෑ. ඇයි නමක් දෙන්න බැරි? නිවන කියලා එකක් නැහනේ. ඇයි නමක් දෙන්න බැරි? නිවන කියලා එකක් නෑ. එතකොට මොකද්ද අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ? අවබෝධ කරගන්න මොකවත් උත්සාහ කරන්න ඕනේ නෑ. තියෙන දේවල් ටික පළවා හැරියාම හරි. කොහොමද මේ පළවා හැරීම කරන්නේ? අර පුරුදු ක්‍රමයට නෙමෙයි. අපිට පුරුදු ක්‍රමේ තමයි එපා. ඕනේ නෑ. පිළිකුල්. කැමති නෑ. ඒ පළවා හැරීමෙන් තව තවත් ඇලෙනවා. ඒ පළවා හැරීමෙන් තවතරක් ඇලෙනවා. ඇලීමත් ඇලීමක්මයි, ගැටීමත් ඇලීමක්මයි. මේ ලේන්සුව ළඟට ගන්න වුණත් මේ කල්ලන්න ඕන මම. දුරට වීසි කරන්න උන අල්ලන්න ඕන මම. හිතෙනුත් එහෙමයි. යමක් පළවා හරින්න අල්ලන්න වෙනවා, ළඟට ගන්න අල්ලන්න වෙනවා. ඔය ක්‍රමේ භාවිතා කරලා හරියන්නේ නැහැ අතාරින්න. තියෙන දේවල් තියෙන තැන්වල තිබුණාවේ. එතකොට යා මේක අල්ලන්න ඕනේ නැහැ. ළඟ තියෙන දේවල් ළඟ තිබුණාවේ, දුර තියෙන දේවල් දුර තිබුණාවේ. දුටුවාදේ දුටුව පමණයි කියන්නේ ඕකයි. දැන් අපේ අය එහෙම නෙමෙයි, දුටුව දේවල් වෙනස් කරන්න හදනවා. එකක් ලං කර ගන්න බලනවා, තව එකක් ඇඩ් කරන්න බලනවා. ගන්නේ නැතිව නෙමෙයි එන්නේ නැතිව. ඒක රහතන් වහන්සේගේ ලක්ෂණය, මාර්ගඵලලාභී කෙනෙකුටත් තියෙන ලක්ෂණය. ගන්නේ නැතිව නෙමෙයි එන්නේ නැතිව. ගන්නේ නැතිව වුණොත්, ගන්නේ නැතුව හිටියොත් පුජ්‍යලයා. එන්නේ නැත්තම් පුජ්‍යලයා නෙමෙයිනේ. එන්නේ නැත්තම් පුජ්‍යලයා නෙමෙයි. එතකොට මේ අතහැරීම තමයි අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕන. කියන්න බලන්න, අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕනේ. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕන. ඔබ හොඳට ගන්න බලන්න විතර මොකද්ද? අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕනේ. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕනේ. අතහැරීමත් අතහරිනවා, අල්ලා ගැනීමත් අතහරිනවා. එතකොට බලන්න තමන්ගේ බුද්ධියට ඥානයට ඒක ප්‍රතිවේදේ වන්නේ කෙසේද කියලා බලන්න. හොඳට ඒ කරුණ ගන්න, තමන්ගේ හිතට ආත්මයට ගන්න, ජීවිතයට ගන්න බලන්න. දහම ජීවිතය ඇතුළට රිංගුවාම හොඳයි. විඥානය ඇතුළට දහම රිංගුවාම, දහම පැමිණුනහම ඒක හොඳක් සිද්ධ වෙනවා. විස බීජ නාසිකයක් වගේනේ. දැන් දහම ඇතුල් කරගන්න තමන්ගේ මොළයට, විඥාණයට, හිතට ඇතුල් කරගන්න. මොකක්ද අපි කිව්වේ? දහම් කරුණ, අතහැරීම අතහරින්න ඕන, අල්ලා ගැනීම අතහරින්න ඕන. අතහැරීම අතහරින්න ඕන, අල්ලා ගැනීම අතහරින්න ඕන. අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න ඕන. මේක හොඳට ගන්න, ජීවිතේට ගන්න, මේ කරුණ ආත්මය කරගන්න, මෙහි යථා දර්ශනේ ආත්මීය වශයෙන්ම දකින්න. කොහොම නිහඬව ඒක තමන්ගේ ජීවිතේම කරගන්නවා, ඇරෙන්න මම පසුබහන්නේ නැහැ කියන වීරයන් අදිෂ්ඨාණයෙන් තමන්ගේ ධහම, ඒ කියපු ධහම් කරුණ ජීවිතේ කරගත්තොත් එයා ධම්ම ජීවිනෝ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ මාර්ගඵල ඥානය සම්මා දිට්ඨිය උදා කරගන්නවා. දැන් නිවන ගැන බෞද්ධයන්ට ලොකු වටිනාකමක් එක්ක ලොකු දෙයක් හිතේ මවාගෙන ඉන්නවා. ලෝතර බුදු කෙනෙන් දැකලා මෙහෙම නිවන් දකින්නවා, මෙහෙම මෙහෙම කියලා. නිවන කියන්නේ හරි ලොකු දෙයක් මෙහෙම කියලා තියෙනවා. හැබැයි හරි ලොකු දෙයක් බව නම් දන්නවා. ඒ ලොකු දෙය මොකද, මොන වගේද කියලා දන්නේ නැහැ. ඒකනේ කතා. ඒ වටින දෙයක් ඒ අපිට නම් හිතන්නවත් බෑ. රහතන් වහන්සේලා මාර්ගඵලලාභී කියන්නේ මෙන්න මේ වගේ ಗುಣ තියන අය කියලා මහා පුදුම ලොකු සිහිනයක් මාගෙන ඉන්නේ. හරියට අර අපේ අර ඉන්දියාවේ ගියපු හාමුදුරුවෝ වගේ. ඉන්දියාවේ ගියපු හාමුදුරුවෝ මොන වගේද? මොන වගේද හාමුදුරුවෝ? ඒ හාමුදුරුවෝ මෙහෙමයි. ලංකාවේ චිත්‍රවලින් බුදු හාමුදුරුවෝ ඉන්න විදිය දැකලා, ඊළඟට අර සිටුවරු, මහා සිටුවරු, ධන සිටුවරු, ඈ බුදුහාමුදුරු පිළිගත්ත විදිය එහෙම දැකලා, ඒ පොරෝගෙන ඉන්න සලු පිළියාලිය දැකලා හිතුවා ඉන්දියාව කියන්නේ නිකන් දිව්‍ය ලෝකයක වගේ තියෙන එකක්, බොහොම ලස්සන සුරංගනාවියෝ වගේ ඉන්න විරිසක්. ඉතින් ලංකාවේ ඉඳලා ඉන්දියාවට ගියා. ගියාම වැරහිලි ඇඳගත්ත, හොටු පෙරාගත්ත කොල්ල දකින්නකොට හමුදුරු කල්පනා කළා මේකද ඉන්දියාව කියන්නේ කියලා. ඒකට අපි පෙන්නලා තියෙන්නේ ලොකු සිහිනයක්. නමුත් ওই සිහිනේ නෙමෙයි සැබෑ සිහිනේ. බුදුහාමුදුරු වැඩම කරපු ජීවිතේ දිහා බැලුවා නම්, විඳපු දුක් ටික දිහා එහෙම බැලුවා නම් බුදු බවත් එපා කියලා කියයි. අයියෝ මට ඔය හැටි පාර යන්න බෑ කියයි. ඔය සෙරප්පු දාලා වැඩියද පාර දිගේ? නෑනේ. පැහැදිලිවම දන්නවනේ බුදුහාමුදුරු පාගමනින් කොච්චර වැඩම කරා කියලා. දෙපාරි දෙන්නේ නැතුව ඇතිද? ඈ ගල් ඇනින් නැතුව ඇතිද? කටු ඇනින් නැතුව ඇතිද? ඈ හරියට වැසිකිලි කැසිකිලි තිබ්බද? බාත්รูම් තිබ්බද මෙහෙ වගේ ඒ කාලේ? ඈ ඈ ලෞතරා බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට වුණත් ඈ මොකද වෙන්නේ? ඒක බොහෝම රහසිගත තැනකට ගිහිල්ලා ඒක කරගන්න වෙන්නේ. දැන් උනත් වන්දනාව යන අයට තමයිලාට එහෙම තමයි වෙන්නේ. හරියට ඒව නෑ, පාසුකම් නෑ. එහෙමනම් සුරංගනා ලෝකයක මවලා අපි පෙන්වන කිසි දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ, සම්බුද්ධ ජීවිතය කියලා කියන්නේ. ඒක අවබෝධ කරගන්න බැරි මිනිස්සුන්ගෙන් ඈතින් ඈතට දාපු දෙයක් නෙමෙයි. ඔබට අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ ධර්මතාවය ගිහි ජීවිතේ කාමභෝගී මිනිසුන්ටත් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරු ඇහුවා. බුදුහාමුදුරු දීපු උත්තරේ මොකද්ද? පුළුවන්. එහෙනම් අපි ඒව වින්දනය කරගෙන හාමුදුරුවනේ මෙහෙම කරන එක හොඳයිනේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ, ඒවයින් වින් වෙලා සම්පූර්ණයෙන්ම මේකට කැප වුණොත් එයාට පුළුවන්කම ලැබෙනවා ඉක්මනින් අවබෝධ කරගන්න. ඒ වගේම ධර්මය කියා දෙන්නත් හැකියාව අවස්ථාව වැඩි වෙනවනේ, ඒකටම කැප වුණොත්. ඒකයි. නැත්තම් ওই ජීවිතයේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්, සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න පුළුවන්. නමුත් අද මාර්ගඵලවලට යම් යම් අය විසින් දාපු මුලා නිසා දැන් ඇත්ත මාර්ගඵලෙ මොකද්ද කියලා තෝරගන්න බැරි කමක් තමයි. ඇත්ත මාර්ගඵලෙ තමන්ට තෝරගන්න පුළුවන්. තමා ළඟ ආත්ම දෘෂ්ටිය නැහැ කියලා තමන්ටම තේරෙනවා නම්, තමන්ට ධර්මය පිළිබඳව, ලෝකයේ තියෙන ධර්මතා පිළිබඳව, ආගම් පිළිබඳව, දර්ශන පිළිබඳව, භාවනා ක්‍රම පිළිබඳව කිසිම සැකයක් නැත්තම්, ඒ කියන්නේ ඕන එකක් පිළිගන්නවයි කියන එක නෙමෙයි, එයාට හරි වැරදි දෙක පේනවා. එයාට කවුරුවත් කියන දේක් පිළිගන්න ඕනේ නැහැ. මතවාදයන් නෙමෙයි, සත්‍ය දර්ශනයක්, ඥානයක් පහළ වෙනවා. තවත් තවත් වෙනත් වෙනත් ප්‍රතිපදා, අර ප්‍රතිපදා, මේ ප්‍රතිපදාවන් වලට කියලාවත්, තමා පිළිබඳවත්, තමා ගත්ත දර්ශනය පිළිබඳවත් මොනම විදියකින්වත් සැකයක් උපදින්නේ නැත්නම්, ඒ කියන්නේ නූපදවා ඉන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. උපදින්නේ නැත්නම් ඉබේටම, දැන් සමහර අය කියන්නේ උපදවන්න එපා කියලානේ, උපදවන්න එපා කියන්නේ ඉබේටම උපදින්නේ. දැන් මං ගත්ත ධර්මය පිළිබඳව කිසිම සැකයක් නූපදවා ඉන්නවා හැම නෙමෙයි. කිසිම සැකයක් නූපදවන්නේ උපදින්නේ නැති නිසා ඉන්නවා. ඒක හොඳට තේරුම් ගන්න. මම අන්තගාමීත්වයට වැටෙන්නේ නැතුව ඉන්නව නෙමෙයි උවමනාවේ. ඉබේම වැටෙන්නේ නැති ස්වභාවයකට පත් වෙලා. ඒකේ ඉබේ ස්වභාවයක් තියෙනවා. එතකොට තමන් දකින්න ඕන තමන්ගේ නිර්වාණය තියෙන තැන, තමන්ගේ බුද්ධ භූමිය තියෙන තැන. දැන් යක්ෂ භූමිය වල පදිංචි වෙලා ඉන්නවනම් බුද්ධ භූමියට මාරු වෙන්න ඕන. ඈ, තමන් පදිංචි වෙලා ඉන්නේ මොන භූමියේද? මනුස්ස භූමියකද, දේව භූමියකද, ප්‍රේත භූමියකද, යක්ෂ භූමියකද, ඈ තිරිසම් භූමියකද කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. ඔබ තමයි ගති ලක්ෂණය. එතකොට අපි ඉන්න ඕන බුද්ධ භූමියට. බුද්ධ භූමිය හැමෝම එක හා සමානයි. එහි ස්ත්‍රී පුරුෂයෝ වාසය නොකරයි. එහි රැය දහවල උදා නොවේ. එහි ඇති මිනිස්යාන්ට ලස්සන හා අවලස්සන රූප නැත. එහි උපදින සත්වයේ කෝ ජීවත් වෙන සත්වයේ කෝ මිය යන සත්වයේ නැත. ඔය බුද්ධ භූමිය ගැන නෙමෙයිද මං කිව්වේ? බුද්ධ භූමිය ගැනයි ඔය කිව්වේ. ඒ රටේ රජ කෙනෙක්, මැති ඇමති කෙනෙක් නැත. ගොඩ වෙලාවක් නෙමෙයි, හැම වෙලාවෙම ඉන්න පුළුවන්. ජීවිතේ අවබෝධ කරගත්ත දවසේ ඉඳලා හැම මොහොතකම ඒ බුද්ධ දර්ශනයෙන්, ඒ බුද්ධ භූමියේ ඉන්න පුළුවන්. එයාගේ ළඟ ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ භූමිය තමයි, මොනතරම් පිටින් මොන විදියට පෙනුණාද. අධ්‍යාත්මික ඥාන දර්ශන දැන් මුලින්ම පහළ වෙන්නේ ඥාන දර්ශනයේනේ. එය තවත් ආත්මීය වෙන්නේ ධම්ම ජීවිනෝ භවට පත් වෙන්නේ ඉහළ මාර්ගඵලවලදී. මුලින්ම ඇති වෙන්නේ ඥාන දර්ශනයක් සම්මා දිට්ඨියේදී. එයාගේ ළඟ අර පුතජන ගති ලක්ෂණත් පේනවා, ලෝකෝත්තර ලක්ෂණත් පේනවා. ඥාන දර්ශනයෙන් ක්‍රියාත්මක වෙන නිසා, සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැති නිසා යම් කිසි දෙයක් එයා තුළ දහමකුත් පේනවා. හැබැයි පුතත් වෙන ලක්ෂණත් එයාට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ දේ තියෙනවා. අන්න එවැනි මට්ටමක ඉන්න කට්ටිය තමයි නිවන් දකින්න පුළුවන්. දැන් අනේ පිටිසිටුතුමා බුදු වෙන්න යන කෙනෙක්. නමුත් මාර්ගඵලලාභී කෙනෙක්. උද්දුපස්ථාන කරලා රහත් නොවුනට සෝවාන් මාර්ගඵලයෙන් අතර උනේ කවුරුත් අහලා නැහැ මේ මාර්ගඵල ලැබලා බුදු වෙන්න යන්න පුළුවන් කියලා. ගොඩාක් අය කියන්නේ මාර්ගඵල ලබන්නේ නැහැ කියලා බුදු වෙන්න යන අය. බුදු වෙන්න යන අය පළවෙනි මාර්ගඵලයේ ලබනවා. සම්මාදිට්ඨික වෙන්න ඕන බුදු වෙන්න යන කෙනෙක්. මිත්‍යා දෘෂ්ටිකව යන්න පුළුවන් ය. එයාට ඕන නම් එතන ඉඳලා මග නොමග මග්ගාමග්ග ඥාන දර්ශනය කියලා එතන කියන්නේ මග නොමග හරියට මන්සන්දියා. එයාට ඕන නම් එතන ඉඳලා ඕනම වඩලා අනාගාමි අරිහත් වෙන්නත් පුළුවන්. කැමතිනම් අතටපත් නිවන් පසකට දා සසරට බසින්නත් පුළුවන්. ඒ ඔබට උනත් බුද්ධ මාතාවක් වෙන්න ඕන නම් එහෙම නැත්නම් බුදුන් දැකලම නිවන් දකින්නත් ඕන නම් එහෙම නැත්නම් බුද්ධ උපස්ථායක කාලයේදී බුදුහාමුදුරුවන්ට මියම් විසී ආකාරයෙන් කින් වන්දනා කරන්න දම් බෙදලා හරි නිවන් දකින්න ඕන නම් ඔබට නිවන් දැකලා උනත් ඒ අදිෂ්ඨානය තුල යන්න පුළුවන්. මේ ස්වභාව ධර්මයේ තුල නෑ මේ තමන් අකමැත්තෙන් තමන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම. ඒව තියෙන ත්‍රස්තවාදීන් ළඟ. දැන් ඔබ මාර්ගඵලලාභීෙක් වෙලා තියෙන්නේ. දැන් නම් අටකට වඩා දෙන්න බෑ එකක්වත්. එහෙම කියන්නේ අටක් නෙමේ 60ක් වුණත් තමන්ට ඉන්න ඕන නම් ඉන්න පුළුවන්. ඒ බොරු කතා. ඒ නිකන් පිටින් හදාපු එක. අර අටක් නැහැ කියලා කියන්නේ නැතේ භවං අට්ඨමං ආදියන්ති කියලා කියන්නේ අටක් නැහැ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එකක් එයා දැකලා තියෙනවා. සම්මා දිට්ඨියටපත් වෙලා තියෙනවා. එතකොට අටක් නැහැ යාට හතයි තියෙන්නේ. ඒක අර භව හතකට දැම්මා. භව හතක් නෙමෙයි එතන තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තව ප්‍රගුණ කරන්න යාට තියෙන්නේ හතයි. පිළිවෙලෙන් එයාට ඕනම් අදිස්ථානෙ මත යන්න පුළුවන්. මම වුණත් අදිස්ථාන කරනවා නම් යම්කිසි මෙහෙවරක් මගේ හිතෙන්ම ආත්මීයෙන්ම ඒක ගලාගෙන එන දෙයක් නම් ඒක වළක්වන්න බෑනේ. ඒක වළක්වන්න බෑ. ඒකෙලෙස ඉෂ්ට වෙන්න ඕන. ඒක ලෞතර බුදු කෙනෙක් වුණත් ප්‍රතික්ෂේප කළේ නෑ. හා හොඳයි ඔබ බුදු වෙන්න. ඔබ අග්‍රපස්ථායක වෙන්න කියලා. ඉතින් දැන් මුලින්ම අනේ පිටිසුටුතුමා අග්‍රපස්ථායක වෙන්න බෙරුම් පුරාගෙන ආව බුදු වසිරිය බල්ලා එයාට හිතෙනවා මමත් බුද්ධත්වයට පත් වෙනවා කියලා. අනේ පිටිසුටුතුමා කියන්නේ මුළු ජීවිතේම බුදුහාමුදුරන්ට දුන්න කෙනෙක් නේ. මුළු ජීවිතේම පොඩ්ඩක් නෙමෙයි තමන් ළඟේ තිබුණු සෑම සේසතයක්ම බුදුහාමුදුර වෙනුවෙන් දිය කරලා හැරපු කෙනෙක් තමයි අනේ පිටිසුටුතුමා. අවසානයේ දුප්පත් වෙලා ඉතාම දුප්පත් ආහාර වේල් පවා එහෙමත් දුන්න දානේ. එහෙමත් දුන්නා. අනුනට පිඩ දුන්නු අනුනට ආහාර දුන්න සිටු කියන අර්ථයෙන් අනේ පිඩු කියන වචනේ ගොඩනැගිලා තියෙනවා. දැන් අපි නිදර්ශනා කළේ මොකද්ද? අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම එකමත හැදින. ඔක මොලේ ඥාන දර්ශනයට දුන්නාම නුවරට දුන්නාම මොන වගේ උත්තරයක් දෙන්නේ? මොන වගේ ක්‍රියාදාමයක්ද තමන් තුළ සිද්ධ වෙන්නේ? සැහැල්ලුව නම් ඉතින් දැම්මෙන්න පුළුවන් කමක් නැහැ. සැහැල්ලුව එන්න ඕන. ඉතින් කුඹුර කරලා දී අරගෙන හාල් බවට පරිවර්තනය කළා කෑම උයල පිඟාන අතට අරගෙන කාල නිදාගත්තාම තමයි සැහැල්ලුව තියෙන්නේ. පුටුවේ හාන්සි වුණාම නැත්නම් ඉතින් කන කොටත් අමාරුයිනේ. ඒකත් වැඩක්. උයන කොටත් අමාරුයි වැඩක්. හාල් වී කොටන කොටත් ඒකත් අමාරුයි වැඩක්. කුඹුර කරන කොටත් අමාරුයි. ඉතින් අවසාන මොහොතේ තමයි තියෙන්නේ. පුටුවේ හාන්සි වුණාම තමයි කෑම කාලා සැහැල්ලුව. එනිසා මේ දවස්වල සැහැල්ලුවම අපේක්ෂා කරන්න එපා. මේ දවස්වල අපේක්ෂා කරන්න මඩ දාගන්න වෙනවා, වෙහෙස වෙන්න වෙනවා, දාඩිය දාගන්න වෙනවා, ඔළුවේ ගැක්කුමා දාගන්න වෙනවා, අවුව ඉරු සීතල උෂ්ණ දරාගන්න වෙනවා කියලා හිතන්න. ඒ අධ්‍යාත්මික දේක් බාහිරින් කිව්වේ. නේ? තේරෙනවනේ එහෙම කිව්වහම. සත්‍ය පුජ්‍යලේ ඔව් නොමැති බව අවබෝධ කර පුළුවන් වේ. මොකද්ද? ඒක වෙන්න තමයි මේක බලන්න කියලා කිව්වේ. ඒක කරගන්න තමයි මේක බලන්න කියලා කිව්වේ. ඒක වුණාම මේක වෙනවයි කියන එක නෙමෙයි. ඒතෙන්ට යන්න තමයි මේක බලන්න කිව්වේ. මේක බලනකොට ඔබේ ඥාන දර්ශන ඒතෙන්ට හැදෙනවා, වැඩෙනවා, එවැනි ස්නායු ක්‍රියාකාරීත්වයන්, ශෛල වර්ධනයන් සිද්ධ වෙනවා. එවැනි ඥාන දර්ශනයකට සාපේක්ෂිත ගුණයන් තමා තුළ ඇති වෙනවා. ඒ ගුණය යම් මොහතකදී සම්පූර්ණයෙන් සක්කාය දිට්ඨිය සසරෙන් ගෙන ආපු ආත්ම දෘෂ්ටියට වාසය කරන්න බැරුව එක මොහතකදී ඉගිලෙනවා. එයා ඉගිල්ලිලා යනවා, උදුරා දමනවා කියන වචනේ කියන්න පුළුවන්. දැන් ඔයා ඇතුලේ ඕක ඇතුලේ අර සක්කාය දිට්ඨිය නැමැති යකා ඉන්නවනේ. දැන් ඕක එලවන්න බෑ අර මේ මාතර කට්ටඩින්ට. සක්කාය දිට්ඨිය එලවන්න බෑ. මොකද කට්ටඩියටත් සක්කාය දිට්ඨිය තියෙනවනේ. එයාට පුළුවන් ඕනම් කළු කුමාරයා, මෝහිනී, ඒ සීරියකා, මහසූන වගේ ඒවා යවන්න පුළුවන්. එම අලුත්යක් නෑ. ඉතින් ඇඟේම ලේ කුපිත වීම, සෙම කුපිත වීම, සීරි කියන්නේ ලේනේ. සීරියකා කියන්නේ ලේ කුපිත වෙලා. කළු කුමාරයා කියලා කියන්නේ ඔය තරුණ කාලේදී හැදෙන ලෙඩක්නේ කළු කුමාරයා. නේද? සමහර වෙලාවට ප්‍රේමාන්විත හැඟුම් වලින් හැරෙ මෙහෙමත් වෙලා ඒව නොලැබීම නිසා, සංඛාව නිසා සමහර ලඩ බලාගත්ත තේ බලාගෙන ඉන්නවා. එහෙම වෙන දැන් ආය නම් අඩුයි. මොකද එක කොල්ලෙක් ඇටයන්ට තව කොල්ලෙක් යාළු කරගන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා ඉස්සර කළු කුමාරයා හැදෙනවා. ඉතින් ගෙවල් වලින් හිර වෙලා ගෑනු ළමයි මේක කළු ගෑනු ළමයට තමයි වැඩිපුරම හැදෙන්නේ කළු කුමාරයා ගන්නෙ. දැන් නෑ. දැන් ඉතින් නිදහස තියෙනවනේ. ඒක කළු කුමාරයෙක් ගියොත් තව සුදු කුමාරයෙක් හොයාගත්තා. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඒ ඒ ඒ යක්කු හරියෙම තොවිල් නටලා ඒව මේව කරලා නටවල අයින් කරන්නේ මේව කරනවා. නමුත් සක්කාය දිට්ඨිය එයා තමන්ට ඉන්න ලොකුම යකා තමන්. තමන්ම තමයි තමන්ට ඉන්න ලොකුම යකා තමන්. ඔය යකත් තියාගෙන ඉන්නවා. ඒක සමහර වෙලාවට කටින්ම කියනවා, මගේ යකා උස්සගන්න එපා. අන බලන්න කටින් එළියට පැන්නා. අර කටබුරු කිව්වා දියබුරු කියන්නේ නැහැ කියන කතාවට අනු ඈ සක්කාය දිට්ඨිය නැහැ. තේර මොකන්ද කියන්නේ? මේ කියන්නේ යකා උස්සන්න එපා. මට දැන් යක්ෂාවේශ වෙලා තියෙන. ඒ කියන්නේ යකෙක් ඉන්නවා ඇතුළේ. සක්කාය දිට්ඨිය ඒ තමයි ඒ යකා කියලා කතා කරන්නේ. මමංකාරයට සසරින් ආපු යකා මෙතන ඉන්නෝ ගැවසෙනෝ. එයාට පේනෝ ඒ යකාගේ ස්වභාවය. සමහර දේවල් වලට ඒ යකා කැමති, සමහර දේවල් වලට යක්ෂයා කැමති නැහැ. ඉතින් අපි බාහිර විඥානේ මොනව තියාගෙන හිටියත් වැඩන්නේ අර යකා පෝෂණය වෙන විදියට. ඒ සාංශාරික යක්ෂයා සක්කාය දිට්ඨිය දුරු කරන්න, පාලනය කරන්න මෙතනින් අපි දෙන්න ඕන සංඥාව. සංඥා නිරෝධ වෙන්න සංඥාව දෙන්න ඕන. රූප නිරෝධ වෙන්න රූපේ දෙන්න ඕන. උපාදාන නිරෝධ වෙන්න මේ ධර්ම උපාදානය වෙන්න ඕන, තියෙන්න ඕන. යා වර්ධනය වෙනවා. සුඛ දුක්ඛ කියන දෙකේදීම වර්ධනය වෙනවා. සුඛ දුක්ඛ කියන කරුණු දෙකේදීම උපාදානස්කන්ධය, එහෙම නැත්නම් තමා තුළ ඉන්න සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා. දුක් විඳත් වර්ධනය වෙනවා, සතුටු වුණත් වර්ධනය වෙනවා, මධ්‍යස්ථව හිටියත් වර්ධනය වෙනවා. අවේදීත වුණොත් තමයි වර්ධනය වෙන්නේ නැත්තේ. අවේදීත වෙලා ඉන්නකොට මොන වගේ ස්වභාවයක් දැනේද? අවේදීතව ඉන්නකොට මොන වගේ ස්වභාවයක් දැනේද? මොකද මොන වගේ ස්වභාවයක් දැනේද? අවේදීතව ඉන්නකොට මොකක්වත් ස්වභාවයක් දැනෙන්නේ විදියක් නැහැ. මොකක්වත්ම ස්වභාවයක් දැනෙන්නේ නැහැ අවේදීතව ඉන්නකොට. දැනෙනවා නම් එතන වේදිතයි නේ. දැනෙනවායි කියලා කියන ඕනම දෙයක් විඳලයි දැනගන්නේ. හුස්ම වුණත් විඳලා දැනගන්නේ. ඈ මොන භාවනාවක් කළත් අපි විඳලා දැනගන්නේ. අනේ ඇත්තට අර බුද්ධ භාවනාවල් හැටියට පස්සේ ඉතින් ඔය කොහොම ගෙනල්ලා ගොඩ ගැහුවා Hindu භාවනා ටික. මේ ඔය ලංකාවේ තියෙන භාවනා පොතක් අරගෙන යන්න ඉන්දියාවට. ඉන්දියාවේ ගිහිල්ලා ඒ Hindu භාවනා ටික පෙරලලා බලන්න. බැලුවාම ඒකේ මේකේ අතර වෙනසක් තියෙනවද කියලා බලන්න. එතකොට හොයාගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ Hindu භාවනා ටික නෙමෙයි, හුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කාරණය. හැබැයි ඉතින් පිටින් කෙලෙස් දහනයන් අඩු කර ගැනීම සඳහා යම් යම් උපදේශන බුදුහාමුදුරු ලබා දීලා තියෙනවා. අර රාගසිතකින් ඉන්න එක හාමුදුරු කෙනෙකුට කිව්ව සොහොනට යන්න කියලා. ඒ වගේ උපක්‍රම තිබ්බා. සොහොනට යන්න කිව්ව ගියාම එයා එදා වගේ නිකන් මැරිලා මේ ගෙනල්ලා දාපු කාන්තාවන්ගේ ශරීරෙම දැක්කාම එයාට රාගී සිත් පහළ වුණා. එයා බැලුවා මේ මලමිනියකත් බලලත් මලමිනියට රාගසිතක් පහළ වුණා නේද කියලා. ඇයි කියලා ඉතින් කල්පනා කරා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මට රාගසිත් පහළ වුණා. දැන් අපි නම් කියන්නත් ලැජ්ජයිනේ ඕක ඇවිල්ලා මොනවා හිතයිද මලමිනියකට රාගසිත් පහළ වුණා කිව්වා. ඉතින් නිකන් නෙමෙයි ලස්සන කාන්තාවක් වෙන්න ඇති. ඒ නිසා මෙන්න දැකලා ඒ විදිහට ඉන්නකොට එයාට රාගසිත පහළ වුණා. ස්වාමීනි මට ඇවිල්ලා රාගසිත පහළ වුණා ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ කමක් නෑ ආයි යන්න කිව්වා. ආයි ගියාමත් කියනවා ස්වාමී එදා විතර නම් නෑ දැන් ටිකක් ඒත් තියෙනවා කිව්වා. ඒක ලස්සනයි හින්දා. ඉතින් ඔහොම ඔහොම යනකොට ක්‍රමානුකූලව උන නාහෙන් ඕජාව ගලනවා. කන් වලින් ඊළඟට ඕජාව ගන්නවා. කනෙන් කටෙන් පේන දානවා. පටන් ගන්න ඕනේ දැන් දවස් කීපයක් ගියාට පස්සේ. දැන් නම් ස්වාමීනි පිළිකුල්. ආ තව යන්න කිව්වා හිතෙන්ද බලන්න. ඉතින් ආයේ මෙහෙම යනකොට ඊට පස්සේ අරක පුපුරනවා. ඕජාව ගලනවා. දැන් නම් අර රාගසිත පහළ වෙනවා නෙමෙයි. ඒ ළඟින් යන්නවත් බෑ. අහලකින් යන්නත් බෑ. ඔය ආඩම්බරයෙන් ඉන්න ශරීරය ගැනද මේ කියන්නේ? කවුරුත් ආඩම්බරයෙන් ඉන්න ශරීරය ගැනමයි කියන්නේ. ඉතින් ළඟින් යන්නත් බෑ දැන්. දැන්නම් ස්වාමීනි මහා පිළිකුලක්, මහා කලස්සල්ලක්. ජීවිතය කියන්නේ මේකද කියලා හිතනවා ස්වාමීනි. මහා පුදුමයක්. ඒගනේ අපි ඔය ලස්සනට හැඩට වලට උපේට දාගෙන දේවල් ඉතින් මවාගෙන හිතාගෙන හිටියට ඉතින් ඒ අපි අර සිත රවට්ටන්නනේ ඔක්කොම කරන්නේ නේද? ඒ සිත රවට්ට ගන්න එක හොඳයි. නැත්නම් දුගෙන් ඉන්න වෙන්නේ. හිත රවට්ටගෙන මල් පැලයක් ඉඳලා චිත්‍රයක් එහෙම මේ ගහගෙන මොකක් හරි කරගෙන ඉතින් හිත පොඩ්ඩක් රවට්ට ගන්න ඕන. හිතේ සතුට දැනෙන්න තමයි අපි ගෙදර පේන්ට් එක හරි කරන්නේ හිතේ සතුට දැනෙන්න. ඈ හිත රවට්ට ගන්න ඕන. ඉතින් ඒ හිත රවට්ටිල්ල තමයි මුළු ලෝකෙම තියෙන්නේ. නමුත් ඒ රවට්ටිල්ලෙන් රැවටිලා මේ යන්න එපා. ඒ රවට්ටිල්ල රැවටීම බාධාවක් කරගන්න එපා. අන්න එයාට ඒ විදියට බැලුවර පස්සේ මොකද හිතෙන්නේ? අර සම්පූර්ණ අර සිත ප්‍රහාණය වුණා, දුරු වුණා. ඊට පස්සේ ඒක බාධාවක් බවට පත් වුණේ දැන් මට විදර්ශනා කරන්න පුළුවන්. දැන් කාම ආශ්‍රවය ආවොත්, භව ආශ්‍රවය ආවොත්, දෝෂය ආවොත් එයාට බෑ අපිට සමන් යොමු කරන්න. විදර්ශනා කරන්න හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ අර තමන්ගේ ප්‍රාර්ථනීය දේ සඵල කර ගැනීමට තමයි අදහස් පහළ වෙන්නේ. ඒ නිසා ඒවයින් නිදහස් වුණොත් තමයි කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නිවන් දකින්න. දැන් බුදුහාමුදුරු ළඟට අර හොරු දෙන්නෙක් ආවනේ. එක හොරෙක් ඉන්නේ, ගැට කපන හොරෙක්. හොරකම් කරන්න බලන් ඉන්නවා. තව හොරෙක් ටික වෙලාවක් බණ අහද්දී ගැට කපන එක අමතු වුණා, බණ ඇහුවා. එයා සෝහන් වුණා, මාර්ගඵල ලබනවා. ඒ ඔයා ඇත්තොත් බලන්න. ඇත්තොත් බලන්න ගැට කපන්න එහෙම ඇවිල්ලා ඉන්නා ඉන්නවද? ගැට කපන්න එහෙම ඇවිල්ලා ඉන්නවද? නෑනේ. ඔළුවේ ගැට ගහගෙන ඉන්නත් එපා එක එක දේවල්. ඈ ලොකුම ධනය, ලොකුම සම්පත තියෙන්නේ දහම තුලයි, නිවන තුලයි, වෙන කොහෙවත් නැහැ. ඉතින් ඒ දේ සඳහා අපි මහන්සි වෙන්න ඕන. ඒ විභාගේ සමත් වෙන කම්ම පෙරවීරිය දරන්න ඕන. ඇයි? සසරෙම Tamanට ලැබුණු අති දුර්ලභං සද්ධම්ම සවණං අති දුර්ලභං
බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මි. manussත්ත පටිලාභෝ දුර්ලභෝ.
මේක කටින් කියලා ඉවර කරන්න බෑ. මේකේ වචනේ තියෙන බරපතලකම.
බුදු කෙනෙක් හමු වීමයි, මිනිස්සෙක් වීමයි, සම්මාදිට්ඨික වීමයි, මේ සද්ධර්මය ඇසීමයි, ධර්ම මෙනෙහි කරන්න අවස්ථාවක් ලැබීමයි, ඊ ඔක්කොටමත් වඩා පැවිදි භාවය ඒකත් අති දුර්ලභයි. මිනිස්සු මේ රටේ කෝටි දෙකක් හිටියට ස්වාමින් වහන්සේලා ඉන්නේ 30,000කට අඩු වෙන්න. ඒ 30,000 අඩුවෙන් අතේ ඇඟිලි ගාන වගේ පිරිසක් නම් ධර්ම අවබෝධය කරගෙන ඉන්නේ. ඉතින් ඒ අතර දුර්ලභ කෙනෙක් වෙන්න කොච්චර කෙනෙක් වෙන්න ඕනද? ආඩම්බර නොවී අගය කරගන්න පුළුවන් වෙන්න ඕන තමන් ගැන තමන්ට. එතකොට ඔය ඇත්ත උනත් කෝටි 800ක් විතර ඉන්න, 700ක් 800ක් ඉන්න මේ ලෝක ධාතුවේ ඉතාම සුළු පිරිසක් වෙන මේ සද්ධර්ම යථා අවබෝධය කරගන්න පිරිසෙන් කෙනෙක් බවට පත් වෙනවා නම් කොච්චර වටිනවද? යම් ප්‍රමාණයකින් ඒ අපි හඳුන ගන්න අකාලික භාවය ආත්මීය කර ගන්න ඕනේ, යථා අවබෝධය කර ගන්න. ඒකටත් අපි කරන්න ඕනේ එතන ඉඳලත් විදර්ශනා කිරීමයි. ඒ කියන්නේ තව තව මගෙන් අඩු වෙච්ච අණු කොටස් මොනවද? කට්ටක් ගන්නකොට ටිකෙන් ටික කිටින් අපි කට්ටක් ගන්නෙ. කඩු ගොඩක් කරනවා නම් ආයි කකුලේ තැනින් තැන ඔබලත් බලනවා තව කටු තියෙනවද කියලා. ඔබල වැවුලාම රිදෙනවා නම් එතන කට්ටුවක් ඇති. ඒ වගේ විමර්ශා බලන්න ඕන. ඔළුවේ උකුණු බලනවා වගේ පෙරල බලනවා. ඉන්නවනම් අරන් දානවා. ඉන්නවනම් අරන් දානවා. ඉතින් එකපාරට පිටින් ඔළුව දිහා බලලම උකුණේ නැහනේ. එහෙම කියලා හරියන්නේ උකුණ ඉන්නේ යට. ඉතින් ජීවිතෙත් එහෙම. දැන් උකුණු බලනවා කිව්වම කොණ්ඩ තියන අයට ඔක මම පස්සේ යන්නේ අමොටම උකුණු ඉන්නවනේ. ඒ වගේ තමයි හිතෙත් උකුණු ඉන්නවා. හිතෙත් උකුණු ඉන්නවා. උකුණු කියන්නේ මොකද්ද? දෘෂ්ටි. එක දෘෂ්ටියක හරි තමන් එළබගෙන ඉන්නවා නම් ඒ දෘෂ්ටිය තමන්ට බාධාවක් වෙනවා. සියලු දෘෂ්ටීන් අත්හැලා දන සම්මා දිට්ඨිය පහළ වෙනවා. සියලු දෘෂ්ටීන් අත්හැලා දන සම්මා දිට්ඨිය පහළ වෙනවා. සියලු දෘෂ්ටීන් අත්හැලා දන සම්මා දිට්ඨිය පහළ වෙනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. දෘෂ්ටි නැත්තම් සම්මා දිට්ඨියයි. අපේ සම්ප්‍රදායට අනුව අපිට උගන්වන ක්‍රමයට නම් ඒ එක්තරා දෘෂ්ටියක් උගන්වනවා. මෙන්න මේ දෘෂ්ටිය තමයි හොඳ දෘෂ්ටි කියලා. නෑ, හොඳ දෘෂ්ටි කියලා එකක්වත් නෑ. හොඳ දෘෂ්ටි කියලා එකක්වත් නෑ. මොනවද හොඳ දෘෂ්ටි? පණවාගත්ත දෘෂ්ටියක්ද? එහෙම වෙන්න බෑ. පණවාගත්ත දෘෂ්ටි ඕන තරම් තියෙනවා. එහෙම වුණොත් ඉතින් ඒක ආගමක් වෙනවා. බුදුදහම, බුදුරජාණන් වහන්සේගේ දහම ආගමක් වෙන්නේ නෑනේ. ආගමක් නෙමෙයි. ලෝක සත්‍ය, ලෝකෝත්තර සත්‍ය, තථාගත දර්ශනය, තත්තාකාරය, පවතින ස්වභාවය, ස්වභාවික සත්‍ය. ස්වභාවික සත්‍ය කියලා වචනේ භාවිතා කරන්නේ. ස්වභාවික සත්‍ය. එයා විශ්වය හා සමානයි. විශ්වය හා අනන්ත වූ පුජ්‍යලේ. දැන් තමන් ලොකු වෙලා ඉන්නේ තමන්ගේ ගෙදර තරමට නම්, තමන්ගේ ඉඩම තරමට නම්, තමන්ගේ රට තරමට නම් තමන් ලොකු වෙලා ඉන්නේ, ලොකු කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඔන්න තමන්ට අවස්ථාව දෙනවා විශ්වයේ තරම් තමන්ට ලොකු වෙන්න පුළුවන්. විශ්වයේ තරම් ලොකු වුණාම එයා පොඩි කෙනෙකුත් නෙමෙයි, ලොකු කෙනෙකුත් නෙමෙයි. කොටින්ම කියතොත් කෙනෙක් නෙමෙයි. හැබැයි විශ්වයේ තරම් විශාලයි. දැන් නුවණින් මේ කියන හැම බණපදයක්ම අවධානයෙන් බලනවා නම් එයාගේ අර ලෝකෝත්තර ශක්තිය කුසලය වැඩෙනවා. වැඩිලා ඒකේ පාරමිතාවක් බවට පත් වෙලා එහි පූර්ණත්වයට පත්වීමෙන් සක්කාය දිට්ඨියට සැඟවී සිටින්නට අඳුරු කිසිම ස්ථානයක් නැති වන අවස්ථාවේදී සක්කාය දිට්ඨිය මෙතනින් පලා යනවා. සක්කාය දිට්ඨියට සැඟවී සිටින්නට කිසිම අවස්ථාවක් නැති වුණොත් එදෙනින් පලා යනවා. ඒ නිසා තමන්ගේ අඳුරු කුටි තමන්ම හොයා ගන්න ඕන. ඇයි මම මේ අඳුරු කුටි තියලා තියන්නේ? ටික වෙලාවක් ඒ කියපු දහම මෙනෙහි කරලා බලන්න, ගවේෂණය කරලා බලන්න, නිහඬව සංසුන්ව. දැන් මේ අවස්ථාව අපි දෙනවා තමන් ධන්න භාවනා සහ ධර්ම වැඩ පිළිවෙලවල් ගැනයි මේ දේශනා කරන වැඩ පිළිවෙල දේශනා ක්‍රමයේ ගැනයි භාවනා ක්‍රමයේ ගැනයි තමන්ට සැබවින්ම හිතෙන විවෘත අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒවා මේ පෙරන් නැතුව ෆිල්ටර් කරන්න නැතුව කෙලින්ම තවන්න තියෙන අදහස් කියන්න පුළුවන්. අපි පටන් ගමු බලන්න. එක මෑණි කෙනෙක් බලන්න කියන්න පටන් ගන්නකෝ. මෑණියෝ කියන්න බලන්න. පැරණිම කෙනෙක්නේ බනහන්. තියෙන්නේ මම හැවිති පූර්ණ විග්‍රහයක් කරන්න කියලා තමන් දැන උගත් දේවල් සහ වෙනත් ක්‍රම සහ මේ ක්‍රමයේ පිළිබඳව මෙහි පැහැදීම සහ වෙනත් දේවල් පිළිබඳව තමන්ට තියෙන ආකල්පය කියන්න බලන්න. මෑණියෝ කියන්න. ලොකු උත්සාහයක් තියෙනවා. දැන් තමන් ලබාපු අනිත් දේශනාවල් තියෙනවා, ඒ වගේම අනිත් ප්‍රතිපදාවල් තියෙන. ඉතින් මේ ප්‍රතිපදාවල් අතර මේ අතර තියෙන වෙනස වගේ දකින්න පුළුවන්. අපමණ සමාප්තයි. තමන්ට තියෙන මේ 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 පිළිබඳව, මේ රටාව පිළිබඳව මොන වගේ න්‍යායද්ද දර්ශනයක්ද තියෙන්නේ, මොන වගේ දෙයක්ද? දැන් මේ අපි දේශනා කරන කෙනෙක් නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඈ පුළුවන් වෙයි කියලා මන් තරහ වෙයි කියලා නේද කියන්නේ? මට ඒ වගේ පේනවා. මරි වෙයි කියලා හිතනවා. පුළුවන් වෙයි කියලා හිතනවා. නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. තමයි ඇන්ද තියෙන අදහස් මොකක්ද?
ඒ
දැන් මම අහන්නේ අපි මේ කරන දේශනා වැඩපිළිවෙලෙන් මේ කරන මේ උපදේශයෙන් තමන්ට නිවන් දකින්න පුළුවන් වේද බැරිද? තන්දරාය නෑ නේද ඒකනේ. ඔව් දැන් මේකයි දැන් අර තෙන්දි අර සංඥා පැත්තේ මේ කියලා කතා කරාද සංඥාවක් කියලා කියන්නේම වේදනාවක් නේ ඉතින් රූපයක් නේ රූපයක් නැති කොයිද සංඥා සංඥා නිරෝධයක් කියලා කිව්වත් රූප නිරෝධයක් කෙස රූප නිරෝධයක් කියලා කිව්වත් වේදනා නිරෝධයක් කිව්වත් ඒ කොතනින් නිරෝධ වුණත් ඒ නිරෝධ වෙන්නේ සියල්ල මොකද සංඥාවකින් තොරව රූපයක් ඇත්තෙත් නැහැ රූපයකින් තොරව සංඥාවක් ඇත්තෙත් නැති නිසා නේද ඈ දැන් මිනිස්සෙක්ව එළියට දානකොට අපි කියන්නේ එයාගේ ඔන්න දැන් ඔළුව එළියට දැම්මා ආ කකුල එළියට දැම්මනේ මුළු මිනිස්සයම එළියට දැම්මා කියලා තමයි අපි කියන්නේ එහෙම නැතුව මේ කොටස කොටස යනවා නේද ගමනක් යනකොට වුණත් මේ අපි කියන්නේ නැහනේ මගේ ඇහැ ඉස්සරහින් යනවා කන පස්සෙන් යනවා කියලා කියන්නේ නැහනේ මිනිස්සයෙක් කැඩියට යනවා ඉතින් ඒ වගේ නිරෝධ වෙනවයි කියලා කියන්නේ කොයිබෙන් හරි කොතනින් හරි සියල්ලම නිරෝධ වීම නිදහස් වීම කියන එක දැන් ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද මේ නාහේ තුඩාග දිගට දිගට හුස්ම බල බලා හිටියෝ නිවන් දකින්න බැරි වෙයි කියලා හිතනවා. පින්වතුන් කෙසේ වෙතත් නාහිවත් නිවන් දකී නේද? නාහි නිවන් දැක්කත් ලොකු දෙයක් නේ. තමන්ගේම අංගයක් නේ ඒකත් ලොකු දෙයක්. නේ ඊට පස්සේ නාහි නිවන් දැක්කලා ඊට පස්සේ ඇහ නිවන් දැක්කලා නිවන් කරනවා. මෙතන තියෙන්නේ වෙන මොකවත් නෙමේ තමන් තේරුම් ගන්න. තමන්ට දිනන සසරෙන් ආපු සාංශාරික බලවේගය. චිත්ත බලවේගය. ඔය චිත්ත බලවේගය මෙතනින් පළවා හරින්නයි තියෙන්නේ. වෙන කතාවක් නෑ මේකේ. ඔබ මේ බලවේගය අඳුනගන්න. මේ බලවේගයේ ඉක්මවා දකින දර්ශනය මෙතන ක්‍රියාත්මක කළොත් තමන්ගේ මිනිස් විඥානය තුළ සංඥාව තුළ ඒ දර්ශ ඒ ඒ ඒට ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ. රැඳෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතනකොට පහ වෙනවා. හරියට අර අපි පිරිසුදු කාරකයක් යදුවා වගේ පිරිසුදු කාරක යදුවාම විස බීජ වලට ඉන්න බැරුව ඒවා මැරිලා යනවා නැති වෙලා යනවා නේ ඉතින් ඒ වගේ තමයි ධර්මයේ නැමැති ඖෂධයේ යදුවාම අර මිත්‍යා දෘෂ්ටියේ කියන විස බීජයට ඉන්න බෑ අර පිරිසුදු කාරකයක් වගේ තමයි ධර්මය කියලා කියන්නේ ඒකට ඉන්න පුළුවන් කමක් රැඳෙන්නේ නැහැ දැන් ඉතින් අපිරිසුදුකම සලසලා දුන්නොත් එහෙම ඒ විස බීජ කාරකයේ ඉන්නවා. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කරගන්න තැන හිටියෝ. ඒ කියන්නේ දකින දැකීම, ගන්න සිතුවිල්ල අවිද්‍යා පත්‍ය සංඛාරා කරන තැන හිටියෝ. එයාට ඒකාන්ත වශයෙන් අර මේ තමා තුළ තියෙන විස බීජ ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඉතින් හොඳයි ඒවත් හොඳයි ඉතින් අපි ආහාර පාන ගන්නවා ඊළඟට දාඩියට ෆෑන් එකක් දා ගන්නවා නිදා ගන්න ඇඳක් කොට්ටයක් හදා ගන්නවා ගමන බිමනක් යන යාන වාහනයක් හදා ගන්නවා ඒ වගේ බාහිර දේවල් ටිකක් තියෙනවා ඒකත් හොඳයි මනසේ යම් යම් ආකාරයක වියවුල් ස්වභාවල් ටිකක් අවුල්කාරකමක් ඉතින් ඇති වුණාට පස්සේ පොඩ්ඩක් ඉතින් අනිත් දේවල් පිළිබඳව අර හොයන්න නැතුව බලලා මේ පොඩ්ඩක් කැට කරා මුඩින් වහන්නේ ඒ වගේ චුට්ටක් ඉතින් වහලා දැම්මට කමක් නැහැ සිතුවිලි එහෙම වහ වහ තමයි මිනිස්සු ඔක්කොම ඉන්නේ ඈ පොඩ්ඩක් එවලේ එවලේ දුකෙන් නිදහස් වෙන්න ගමනක් යනවා චේන්ජ් එකක් කියලා ගන්නවා ටීවී එක බලනවා ටෙලි නාට්‍යයක් බලනවා ෆිල්ම් එකක් බලලා මිනිස්සු පොඩි වහගෙන ඉන්නවා කෙලස් වහගෙන ඉන්නවා ඔක්කොම එහෙමනේ වහගෙන ඉන්නවා දැන් අපේ ඔක්කොගෙම තියෙන ඇහි කබගෙන ස්වභාවය තියෙනවා දැන් ඉතින් සෝදන පවිත්‍ර කරගෙන නාහේ සොටු වෙන ස්වභාවය තියෙනවා නාහේ තුදේ සුද්ධ කරගෙන ආවා. ඉතින් ඔය වගේ වහගෙන ඉන්න එකක් නේ තියෙන්නේ මුළු ජීවිතේම තියෙන්නේ වහගෙන ඉන්න. එතකොට කය නම් වහගෙන හිටියට කමන්නේ ඉන්ද්‍රියන් ටිකේ විදියට. එතකොට හිතත් ඔය විදියට වහගෙන වහගෙන හිටියාම හිත කවදාවත් නිවන් දකින්නේ නැහැ. හැමදාම වැහිලා තියෙනවා. ඉතින් නිරාවරණය කරන්න එපැයි. වහගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. මේක විවෘත කළා සිත සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න ඕන. ඒක ඉතින් තේරෙන ලොකු ප්‍රඥා මහිමයක් ඕනේ. ලොකු ප්‍රඥා මහිමයක් ඕනේ. පඤ්ඤාවන්තස්සයන් දමෝ ඥායන් දමෝ දුප්පඤ්ඤස. මේ පොඩි ප්‍රඥාවන්තයෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් මට මතකයි අර එක ස්ථානයක එක කාලයකදී අර මම අවුරුද්දක් විතර භාවනා වැඩසටහනක් කළා. මට පස්සේ හිතුණ මේ මිනිසුත් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. අනේ සාකච්ඡා කරන්න බලනකොට මේ භාගයකටම කන් ඇහෙන්නේ නැහැ. ඒ මිනිස්සු භාවනා කරනවා කිව්වම මේ මිනිස්සුන්ට හිතිච්ච හිතිච්ච දේවල් අර කන් ඇහෙන කාලේ අහගත්තු දේවල් තමයි කරලා තියෙන්නේ. දැන් හරිෂෝ මං කල්පනා කර පුදුම බණක් නේ මං කියලා දෙන්නේ මේ මිනිස්සුන්ට කියලා. ඊට පස්සේ කන් ඇහෙන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොන්ට නුවණ නැහැ. ඒගොල්ලන් කොහෙද යන්නේ මල්ලේපොළ. වගේ තත්තාව තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට නුවණ නැහැ. ඉතින් කන් ඇහුණද නැහැ නුවණ නැත්තම්. ඉතින් බලමු බාගට කන් ඇහෙන්නේ නැහැ. තව කොටසක නුවණ නැහැ. තවත් කොටසක් ඉන්නෝ ඒගොල්ලෝට වෙන වෙන කෙලෙස් බාධක තියෙනවා. මම කල්පනා කරා මේ වැඩේ නම් හරියන්නේ නැහැ කියලා. මේ වැඩේ නම් හරියන්නේ නැහැ කියලා. ඉතින් ඔයත් අධික වීරියක් ඥානයක් යොදවන්න ඕනේ නිවන් දකින්න. නිවසේ හිටියත් සීඩී එකකින් හරි මේ බණ ටිකක් අහන්න ඕනේ. විශේෂ දේවල් ලයින් කරගන්න පොතක හරි වෙන පොත්වල නෙමෙයි, විශේෂයෙන්ම මම දේශනා කරපු දේවල් තියෙනවා. ගැඹුරු කරුණු, ඒ නොතේරෙන කරුණු විමසා බලන්න. නොතේරෙනවා නම් සාකච්ඡාවට හරි ගන්න ලියාගෙන එන්න. ඉතින් වෙන වෙන දේවල් නම් ඉතින් මේ එක එක දේවල් තියෙනවා. නොදකපු ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව කියන මතවාද ඒව විසඳ විසඳ ඉන්න කාලය වෙන් කරගන්න නැතුව බලන්න. ඒ පරේක්ෂණය තුළින් තමන්ගේ අර ලෝකෝත්තර බුද්ධිය වැඩෙනවා. ලෝකෝත්තර බුද්ධිය වැඩෙනවා, ලෞකික බුද්ධිය ඉක්මවා. දැන් ඔයත්තන්ගේ ලොකු කොට තියෙන්නේ ලෝකෝත්තර බුද්ධියද ලෞකික බුද්ධියද? ලෞකික බුද්ධිය තියෙන්නේ, ලෝකෝත්තර බුද්ධිය පොඩි. ඉතින් ලෝකෝත්තර ඥානය ලෞකික ඥානයට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වැඩි වුණාම තමයි ලෝකෝත්තර වුණා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ ලෝකියෝ. ඒක ගදන්නේ හරි ලෝකෙක් කියලා කියන්නේ ලෝකයෝ. ඉතින් ඒ නිසා ලෝකයෝ. ඉතින් හාමුදුරුවනම් මේ හරියට දැක්කොත් එහෙම ධර්මයේ ලෝකෝත්තර වෙනවා. හැබැයි ලෝකයන්ට වඩා හරි තීක්ෂණයි ලෝකෝත්තර. එයාට නුවණ වැඩි. එයාට පරතර දකින්න හැකියාව වැඩි. ශක්ති ලෝකීය කෙනාගේ කපටිකම් වගේ නෙමෙයි ලෝකෝත්තර කෙනා ගැටියක් ගැවොත් එහෙම. ඒක හොයන්න බෑ. ඒක හොයන්න අරයට ලියන්නත් බෑ. ඒක නිසා කියන්නේ ඔයගෙන් බේරෙන්න බැරි නම් කියන්නේ ඔය මනුස්සයරි ලෝකෝත්තර කියලා කියන්නේ. ඉතින් කපටිකමක් වංචාවක් ඉරිහැරයක් අසාධාරණයක් මිනිස්සුෙකුට කවදාවත් කරන්නේ. හේතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැනේ. ඉතින් වැඩන්නේ. එයා දන්නවා මගේ පෝසත්කම තියෙන්නේ බාහිරේ නෙමෙයි අධ්‍යාත්මයේ කියලා. අධ්‍යාත්මික පෝසත්කමක් මිසක් එයාට දෙන්නේ නැහැ. අනිත් එක ඉතින් සියල්ලම තියෙන මිනිස්සුන්ට මොකටද හොරගම් කරන්නේ? සියල්ලම තියෙන මිනිහෙකුට මොකටද කපටිකම් කරන්නේ? මුකවත් නැති මිනිස්සුනේ දුප්පත් මිනිස්සුනේ නේද? අසහනය තියෙන මිනිස්සුනේ කපටිකම් කරන්නේ, වංචාවල් කරන්නේ, මොනවා හරි දේවල් කරන්නේ. ඉතින් මොකක්වත් කරන්නේ නැහැ. මොකද සියල්ලම තියෙනවා. විශ්වයට අයිති විශ්වයම තියෙනවා. විශ්වයම ඔහු සතු වුණාට පස්සේ ආයේ ඔහු සතු වෙන්න දෙයක් නැහැ. ඔහු සතු වෙන්න දෙයක් නැහැ. විශ්වයම ඔහු සතු වුණාට පස්සේ ආයේ මොනවද සතුට වෙන්නේ? විශ්වයම තමන්ටයි දිනම් රටක් අල්ලගන්න උත්සාහ කරන්න ඕනේ යා. විශ්වයන තමන්ටයි. ඒ කියන්නේ පෘථුවිය විතරක් නෙමෙයි, අනිකු ග්‍රහලෝක විතරක් නෙමෙයි. දසසහස්‍රික ලෝක ධාතුවයි විශ්වයමයි අයිති. එතකොට එයා එක රටකට විතරක් ප්‍රාදේශීය සභාවකට විතරක් යුද්ධ කරයිද? නෑ. එයාට ප්‍රාදේශීය සභාවක් ඕනේ නෑ, බල සභාව උනත් නෑ, පාර්ලිමේන්තු උනත් නෑ, රට උනත් නෑ. මොකද රටට වඩා ලොකු මහා ලෝකයේ උනත් නෑ, ලෝකෙටත් වඩා ලොකු විශ්වවාසිකයෙක්. එයාට මොකුත් ඕනේ නෑ. එයා ගහක් යට හිටියත්, රජගෙයක හිටියත්, පදිකේ වේදිකාවේ හිටියත් එයා පෝසත් කෙනෙක්. එයාගේ ධනය සුත ධනය, ඥාන ධනය, හිරියොත්ප්ප ධනය, සීල ධනය එයාලඟ තියෙනවා. විනාශ වෙන්නේ නැති ධන ඔක්කොම තියෙනවා. ලෞකික ආයත තියෙන ඔක්කොම විනාශ වෙන ධනනේ. හොරුන්ට ගන්න පුළුවන්, ගින්නට ගන්න පුළුවන්, ජලයට ගන්න පුළුවන්, රජුන්ට ගන්න පුළුවන් ධනේ තියෙන. ඉතින් ඔය මිනිස්සු ආඩම්බරලා ඉන්න ඔක්කොම ඕන වෙලාවක ඕන මොහොතක නැති කරලා දාන්න නැති වෙන ධනයක් තියාගෙන ඉන්නේ. ජීවිතේ හොඳට කල්පනා කරගෙන ගියොත් අතහරින්න කියලා කිව්වොත් අතහරින්න ජීවිතේ අමාරුම දේ මොකක් කියලාද Tamanta තේරෙන්නේ. මේ කල්පනා කරලා නෙමෙයි Tamanගේ ප්‍රායෝගික ඇත්ත කියන්න ඕන. නිකන් බොරුවට අනිත් අය බලාගෙන ඉන්නවා කියලා කියන්නේ නැතුව Tamanම හිතින් තේරුම් ගන්නවා කිව්වක් කමන්නේ. ඒත් ඔක්කොම අතහරින්න පුළුවන්. තමගේ ජීවිතේ තමයි අතහර ගන්න අමාරු නේ. ඒක ඇත්ත කතාව. තමගේ ජීවිතය අතහරිනවා කියන්නේ ඉතින් තමන්ට ඉස්සෙල්ලා ජීවිතයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නකම වැරදි. අතහරින්න ජීවිතයක් තියෙනවාද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. මොකද තමගේ ජීවිතය කියලා කියන්නේ ශරීරෙටනේ. ඉතින් කොච්චර වැරදිද තමගේ ජීවිතය කියලා ශරීරෙට කිව්වම ඔය ශරීරෙ තියෙන ජල ගොඩක්. දහන්නේ ගොඩක්. වාතය ගොඩක්. ඉතින් ওই ටික බෙදලා දුන්නට පස්සේ කෝ අතහරින්න ජීවිතය. ඉතින් එතනම මිත්‍යා දෘෂ්ටිය දිනනවා. අතහරින්න පුරගන්නේ තමන්ගේ ජීවිතය. බලනකොට තමන්ගේ ජීවිතයක් අතහරින්න නැහැ. හරියට බැලුවොත් එහෙම. ඒක තේරුම් කරගැනීමෙන් අතහරින්න නෙමෙයි තියෙන්නේ හරියට ඥානය උදා වෙනකොට අතහැරෙනවා. හරියට ඥානය උදා වෙනකොට අතහැරෙනවා. ඉබේට අතහැරෙනවා. අතහරින්න ඕනේ අතහරින්නේ මිත්‍යා දෘෂ්ටියේ. ඒ කියන්නේ මේක මගේ ශරීරේ මේක හොඳ ශරීරේ මම අතහරිනවා. ඒ මතාරින්නේ මේක දිහා බලනවා මේක අතහරින්න අල්ලගන්න දෙයක් මේකේ නෑ මට ශරීරයක් නෑ. දැන් මම මේකේ කිය කතා කළාට මට ශරීරයක් නෑ බලන්න බෙදලා දීලා බලන්නකෝ. ඔව් අනිත් එක මේ ශරීරේ මේ සාංශාරික විඥානේ මෙහෙම තිබිලා මේ ශරීරේ ඉතින් කොයි වෙලාවක හරි ප්‍රාණය නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? අවුරුත් තියාගන්නවත් නැහැ හත් දවසකට කලින්. අම්මයි කියලා බලන්නෙත් නැහැ, තාත්තයි කියලා බලන්නෙත් නැහැ, දරුවයි කියලා බලන්නෙත් නැහැ. ගිහිල්ලා කොහේ හරි අර භයානක තැනක සෝම් පිට්ටෙන්නක දානවා. මන්නම් කියනවා දාන්න එපා සෝම් පිට්ටෙන්න බයයි කියලා. මේ භයානක තැනක ඊට පස්සේ ඉන්නේ එක එක මිනිස්සු චණ්ඩි එක එකයි ඔක්කොම ඉන්නේ එකේ. කොයි විදිහෙන් දන්නේ නැන්නේ පාළුවේ තනින් ඉන්නේ නේද? ඒ නිසා හොඳ වැඩි පුච්චල දාන්න කියන්න ඕන. ඈ? ආ පුච්චල දැම්මයි කියන්නේ ඒක ඉවරයි නේද? ඒකත් දාලා ගඟේ දාන්න එපා කියන මිනිස්සු වතුර බොනෝනේ. ඈ? මිනිස්සු වතුර බොනෝ දාන්න එපා කියන්න ඕන ගඟට ගිහිල්ලා අර කැල් එකකට දාන මිනිස්සු ඔක්කොම ටික. අර බෝට්ටු කාරයට රුපියල් 50ක් දීලා ඈ ඈ ආ එතකොටවත් මමෙක් නැති වෙන ලොකු දෙයක් මලාට පස්සේ හරි මමෙක් නැති වෙනවා නම් ලොකු දෙයක් මෑණියන්ට ඒක තේරුණා කොහොම හරි ඈ ඒක තේරුණා ඈ මලාට පස්සේ මමෙක් නැහැ නේ කතකින් බලනකොට බය වෙන්න දෙයක්වත් නැහැ ඒක තමයි නේ ඒක තමයි. හැබැයි ඉතින් යාට මමෙක් නැහැ. හැබැයි මමත් නැති බව දන්නෙත් නැහැ. ඒකනේ. හොඳ කාරණයක් ඉතින් කිව්වේ තේරුම් ගන්න. හොඳයි අද භාවනා වැඩසටහන අපි මෙතකින් සමාප්ත කරනවා.